නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ආනාපාන සති භික්කවේ භාවිතා බහුලී කතා මහප්ඵලා හෝති මහානිසංසාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල ආනාපාන සති සූත්‍රය මුල් කරගෙන දේශනා මාලාවක් පවත්වගෙන යනවා. මේ දේශනා මාලාවේ ඊළඟ අංකයට තමයි අපි පැමිණලා තියෙන්නේ. දැන් මේ දේශනා මාලාව ගැන කෙටියෙන් නැවතත් පොඩ්ඩක් මතක් කරගන්නවා නම්, භාගතුන් වහන්සේ එක්තරා අවස්ථාවකදී මිගාර මාතු ප්‍රාසාදයේ වැඩ වාසය කරනවා. ඒ අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා රැසක් උන්වහන්සේත් සමග වස් සමාදන් වෙලා වන භාවනා කටයුතු වල නිරත වෙනවා. ඉතින් ඒ අතර අපි අහලා තියෙන මහරහතන් වහන්සේලා, ප්‍රධාන මහරහතන් වහන්සේලා ගණනාවක්, ඒ අනිකුත් නවක පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේලාට උපදෙස් දෙමින්, ගුරුහරුකම් දෙමින්, භාවනාවට උනන්දු කරමින් වාසය කරනවා. ඉතින් ඒ නිසා ඒ නවක භික්ෂූන් වහන්සේලාත් බොහෝම උනන්දුයෙන් තමන්ගේ මන භාවනා කටයුතු වල නිරත වෙනවා. ඉතින් ඒ නිසා ඉතා හොඳ දියුණුවක්, මගපල සාක්ෂාත් කර ගැනීමක්, අධිගම සාක්ෂාත් කර ගැනීමක් අලුතෙන් මේ පැමිණෙන ස්වාමීන් වහන්සේලා තිෂ්ඨ කරනවා. ඉතින් වස්තුන් මාසයේ අවසානයේදී බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා තවත් මාසයක් මෙම ස්ථානෙම වැඩවාසය කරන එක සුදුසුයි කියලා. මොකද එතකොට තවදුරටත් අර ස්වාමීන් වහන්සේලාට තමන්ගේ බණ භාවනා කටයුතු වල සාර්ථකව නිරත වෙන්න පුළුවන්කමක් තියෙනවා. චාරිකාවේ වැඩියොත් සමහර විට ඒකට යම්කිසි බාධාවක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ තවත් මාසයක් ගත වුණාට පස්සෙත් බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂු පිරිස සමග එලිමහනේ සාකච්ඡා කරමින් ඉන්නව, නැත්නම් මේ ඒ පිරිස දිහා බලනවා. ඒ පිරිස දිහා බලනකොට බුදුරජාණන් වහන්සේගේ හිතේ ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. මොකද මේ භික්ෂු පිරිස බොහෝම තුෂ්ණිම් බහූතව වැඩ වාසය කරනවා, බොහොම නිශ්ශබ්දයි. ඒ වගේමයි තමන්ගේ අවධානය කමඨහනකට යොමු කරගෙන ඒ නිවන්සුව සාක්ෂාත් කර ගැනීම සඳහා යෙදුණු බලවත් ඡන්දයකින්, උමනාවකින් යුක්තව කටයුතු කරනවා. ඉතින් මේ පිරිසේ මහරහතන් වහන්සේලා වැඩ සිටිනවා, අනාගාමි ආර්යයන් වහන්සේලා වැඩ සිටිනවා, සකදාගාමි ආර්යයන් වහන්සේලා වැඩ සිටිනවා, සෝවාන් ආර්යයන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ වගේමයි තමම මගඵල සාක්ෂාත් කරගත්තේ නැති, ඒ වගේම ඒ සඳහා බොහොම යෙදිලා කටයුතු කරන තවත් භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරනවා. උන්වහන්සේලා විවිධ බණ භාවනා වඩනවා. ඇතම් කෙනෙක් සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කරනවා, ඇතම් කෙනෙක් සම්මප්පදානයන්, ඒ කියන්නේ වීරය වඩනවා, තවත් පිරිසක් ඉද්ධිපාද ධර්මයන් දියුණු කරනවා, තවත් පිරිසක් ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරනවා, තවත් පිරිසක් බල ධර්මයන් දියුණු කරනවා, තවත් පිරිසක් පොජ්ජංග ධර්මයන් දියුණු කරනවා, තවත් පිරිසක් ආරෂ්ඨාංග මාර්ගය වඩනවා. ඊට අමතරව තවත් පිරිසක් බ්‍රහ්ම විහාර භාවනා ප්‍රගුණ කරනවා, තවත් පිරිසක් අනිච්චානුපස්සනාව වඩනවා, තවත් පිරිසක් ආනාපාන සතිය වඩනවා. ඉතින් මේ විදිහට ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණේ කිරීමේහිලා බොහොම උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ වාසය කරනවා. ඉතින් ඒ නිසා මේ පිරිස ගැන බුදුරජාණන් වහන්සේ තුල ලොකු ප්‍රසාදයක් ඇති වෙලා විශේෂයෙන්ම දේශනා කරනවා, මෙබඳු සංඝ පිරිසකට කවුරුන් හෝ සුළු හෝ දෙයක් පරිත්‍යාග කළත්, පූජා කළත් ඒක මහත්ඵලයි, මහානිසංසයි. මෙබඳු සංඝ පිරිසකට තමයි සුපටිපන්න, උජුපටිපන්න ಗುಣ තියෙන්නේ කියලා ඒ සංඝ මහා සංඝරත්නයේ ಗುಣ ප්‍රකාශ කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සියලු දෙනාටම සරිලන අන්දමේ, ඒ සියලු දෙනාටම සෙතක් සාන්තියක්, මගපල අධිගමයට දොරක් විවෘත වෙන අන්දමේ දේශනාවක් කරන්න සුදුසුයි කියලා ආනාපාන සති සූත්‍රය දේශනා කරනවා. එතකොට අපිට මේකේ පසුබිම ටිකක් හිතලා බැලුවොත්, උන්වහන්සේලා ඒ දහමට නැඹුරු වෙච්ච පිරිසක්, යම් පමණකට දහම ප්‍රගුණ කරන පිරිසක්, ඒ වගේමයි නිවන්සුව අවබෝධ කර ගැනීම සඳහාම කටයුතු කරන පිරිසක්. වෙන වෙන අභිලාෂයන් නැහැ, වෙනත් ලාභ අපේක්ෂාවෙන් යන ගමනක් නෙමෙයි, ඒ වෙනුවට නිවන්සුව සාක්ෂාත් කර ගැනීම සඳහාම උත්සාහවත් වෙන පිරිසක්. ඉතින් මේ බඳු පිරිසකට තමයි මේ ආනාපාන සතිය බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන්නේ. ඒතොර මේ ආනාපාන සති සූත්‍රයේ සුවිශේෂත්වය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දැන් මේ ඉදිරිපත් කරන ආකාරයට. කවුරු හරි ආනාපාන සතිය වඩනවා නම් දැන් මේ බුදුරජාණන් වහන්සේ කියලා දෙන පිළිවෙලට ඒ ක්‍රමයට කවුරුන් හෝ ආනාපාන සතිය ප්‍රගුණ කරනවා නම් ඒ තැනැත්තාට ඒ යෝගාවචරයට පුළුවන්කමක් ලැබෙනවා සතර සතිපට්ඨාන ධර්මයන්ම ප්‍රගුණ කරගන්න. ඊළඟට සතර සතිපට්ඨාන ධර්මයන් තවදුරටත් ප්‍රගුණ කර ගැනීම තුළින් කෙනෙකුට පුළුවන් වෙනවා සප්ත බොජ්ජංග ධර්මයන් දියුණු කරගන්න. සප්ත බොජ්ජංග ධර්මයන් තවදුරටත් ප්‍රගුණ කිරීම තුළින් පුළුවන්කමක් ලැබෙනවා විජ්ජා විමුක්ති කියලා කියන මගඵල සාක්ෂාත් කරගන්න. ඒතර මෙන්න මේ අන්දමින් පූර්ණ ප්‍රතිපදාවක් විදිහට තමයි මේ ආනාපාන සතිය දේශනා කරන්නේ. එතකොට මේක කායानुපස්සනාවට විතරක් අදාළ නැහැ. කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන අනුපස්සනා හතරම සතර සතිපට්ඨානයන් හතරම ආනාපාන සතිය මුල් කරගෙන කොහොමද වඩන්නේ කියලා මේ දේශනාවේ අන්තර්ගත වෙනවා. අපි ඉතින් ඒව ගැන සෑහෙන දුරට සාකච්ඡා කළා. දැන් අපි ඉන් එහාට ගිහිල්ලා තවදුරටත් සාකච්ඡා කරනවා කොහොමද මේ සතර සතිපට්ඨාන ධර්මයන් ක්‍රමානුකූලව වර්ධනය තුලින් කෙනෙක් බොජ්ජංග ධර්ම 7 දියුණු කරගන්නේ කියන කාරණාව. ඒතර අපි ගිය සතියේ ඇත්තටම සාකච්ඡා කළේ කායානුපස්සනාව තුලින් කොහොමද කෙනෙක් බොජ්ජංග ධර්ම දියුණු කරගන්නේ කියන අවස්ථාව. අද අපිට පුළුවන් තව ටිකක් එහාට ගිහිල්ලා වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව තුලින් කොහොමද කෙනෙක් මේ බොජ්ජංග ධර්ම 7 දියුණු කරගන්නේ කියලා ටිකක් ගැඹුරින් සාකච්ඡා කරන්න. දැන් එතකොට අපිට පොඩි මතක් කිරීමක් කරගත්තොත් ඒ කායානුපස්සනාවට වාඩි වෙච්ච කෙනෙක් නැත්නම් ආරම්භක මට්ටමේ කටයුතු කරන කෙනෙක් ඒ මුලදී විවිධ මෙනෙහි කිරීම කරලා එමත් නැත්නම් ටිකක් උත්සාහවන්තව, වීරයවන්තව තමන්ගේ හිත මෙල්ල කරගන්න දරන ප්‍රයත්නයේදී සෑහෙන ඉතින් වෙහෙසක් ගන්න වෙනවා. මොකද හිත හීලා වෙලා නැහැ, මෙල්ල වෙලා නැහැ, කීකරු වෙලා නැහැ. හිත අතනට මෙතෙන්ට දුවනවා, අතීතයට අනාගතයට පනිනවා. තියන්නේ වගේ බොහොම වික්ෂිප්ත මනසක් තියෙන. ඊට පස්සේ තමයි එයාගේ මේ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් එයාට පුළුවන්කමක් ලැබෙන්නේ මේ අවස්ථාවේ ඉඳන් යම් අවස්ථාවක යම් සාර්ථකත්වයක් අත්දකින්න. මොකද එහෙම නැත්තම් අර නැවත නැවත හිත අරමුණට නංවන ඒ ක්‍රියාවෙන් තමයි සෑහෙන කාලයක් ගත කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ කාලය සෑහෙන කාලයක් මිඩංගු කළා. ඒ බඳු උත්සාහයක් දරලා තමයි යම් අවස්ථාවක කෙනෙක් සාර්ථකත්වයක් ලබන්නේ. දැන් ඔන්න හිත තමන් බලාපොරොත්තු වෙන අරමුණේ දිගට ඉන්න පටන් ගන්නවා. ආශ්වාස ප්‍රශ්වාස සුලංග රැල්ලේ දිගට ඉන්න පටන් ගන්නවා. එමන් තත්තන් ආනා ආශ් මේ පිම්බීම හැකිලීම කර්මස්ථානයේ දිගට ඉන්න පටන් ගන්නවා. වම දකුණ කියලා යම්සි කෙනෙක් එහෙමනම් පටන් ගත්තේ සක්මන් භාවනාවක නම් නිරත උනේ. ඉතින් ඒ අරමුණේ දිගට ඉන්න පටන් ගන්නවා. ඊටත් පස්සේ යාට දැන් තේරෙනවා මෙනෙහි කිරීමකින් තොරව වුණත් දැන් මේ කටයුත්ත කරගෙන යන්න පුළුවන්. මුලදී නම් ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා මෙනෙහි කරා. පිම්බීමක් හැකිලීමක් කියලා මෙනෙහි කරා. වම දකුණ කියලා නැත්තම් ඔසවනවා තබනවා කියලා මෙනෙහි කරා. නමුත් පස්සේ තේරෙනවා දැන් ඒක අවශ්‍ය නැහැ. දැන් බොහොම නිහඬ මනසකින් නිශ්ශබ්ද මනසකින් මේ සිදුවෙන කාර්ය දිහා බලාගෙන සාවධානව ඒ ගැන හොඳ අවධානයෙන් ඒ කටයුත්තේ නිරත වෙන්න පුළුවන්. ඔන්න ඔය මට්ටමින් අපිට සලකන්න පුළුවන් දැන් තමයි සති සම්බොජ්ජංගේ දිනු වෙන්න ආරම්භ වුනේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපට්ඨිතා සති හෝති අසම්මුට්ඨා. දැන් මුලා නොවෙච්ච සතියක්. එහෙමෙහි නොවන සතියක්. හොඳට තහවුරු වෙච්ච සතිමත් බවක් යම් අවස්ථාවක පිහිටියානම් යම් අවස්ථාවක ආරම්භ වුණානම් අන්න එතෙන් පටන් සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බික්කුණෝ ආරද්ධෝ හෝති. අන්න ඒ අවස්ථාවේ තමයි කෙනෙක් මේ සති සම්බොජ්ජංගය වඩන්න ආරම්භ කළේ. එතකොට අපිට තේරෙනවා ඊට කලින් එයා දරපු ප්‍රයත්න රාශිය අපතේ ගිහිලා නැහැ. මෙතෙන්ට පැමිණියේ ඒ ප්‍රයත්න රාශිය හරහා. බොජ්ජංග ධර්මයක් වශයෙන් සතිය දිනු වෙන්නේ මේ හොඳට තහවුරු වෙච්ච සතියක් පවතින අවස්ථාවේ පටන්. ඊට පස්සේ ආ ඒක නැවත නැවත ඒ தත්වය අත්දකින්නවා. ඊට පස්සේ ඒ தත්වය අත්දැකලා තව තව ඉදිරියට දියුණු කරගෙන යනවා. ඉතින් එතකොට මේ සති සම්බොජ්ජංගය තව තව වර්ධනය වෙනවා. භවනාව තුළින් පරිපූර්ණත්වයටපත් වෙනවා. දැන් මේ අන්දමින්ම තමයි වේදනානුපස්සනාවකට පිවිසෙන යෝගාවචරයේ කටයුතු කරන්නේත්. එයා අර වගේ කායානුපස්සනාවක හොඳින් නිරත වෙනකොට එයාට පුළුවන්කමක් ලැබෙනවා ටික ටික ඒ වේදනාවන් දිහාත් නිවර්දියෝ දැනගන්න. ඇත්තටම කායානුපස්සනා නිරත වෙනකොට අපි විශේෂයෙන්ම රූපස්කන්ධය ඇසුරු කරගෙන තමයි භාවනාව වඩන්නේ. ඉතින් එතකොට ධාතු ස්වභාවයකින් තමයි මේ රූපය දිහා බලන්නේ. රූපය දිහා දකින්නේ. පඨවි ධාතු ලක්ෂණ තුලින්, ඒ කියන්නේ තද ගතියක්, මුරුදු ගතියක්, ගොරෝසු ගතියක්, සිනිඳු ගතියක්, පරගතියක්, සැහැල්ලු ගතියක් මුල් කරගෙන මේ කය දිහා බලනවා. ඊට පස්සේ ගලන ස්වභාවයක්, පිඬු කරන ස්වභාවයක් මුල් කරගෙන මේ කය දිහා බලනවා. ඊට පස්සේ උණුසුමක්, සිසිලසක් මුල් කරගෙන මේ කය දිහා බලනවා. ඊළඟට චලනය වෙන, කම්පණය වෙන ස්වභාවයක්, ඒක රාශී කරන ස්වභාවයක් මුල් කරගෙන මේ කය දිහා බලනවා. එතකොට මේ සතර මහා ධාතුන් මුල් කරගෙන තමයි මේ කය දිහා බැලුවේ. එතකොට මේ කායානුපස්සනා මට්ටම ටික ටික ප්‍රගුණ වෙන්න ප්‍රගුණ වෙන්න, මේ යෝගාවචරයට සමහර විට මේවා අනිත් පැත්තකට පොඩ්ඩක් හැරිලා මේවා තුල තියෙන උපේක්ෂා වේදනාව සමහර විට ප්‍රකට වෙන්න පුළුවන්. නැත්තම් ඇතැම් විට පැන නගින දුක් වේදනාව ඇතැම් විට ප්‍රකට වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් විටින් විට පැන නගින සුව වේදනාවත් ප්‍රකට වෙන්න පුළුවන්. දැන් ආනාපාන සතිය ඔස්සේම යනකොටත් ඒ අපි කලින් මතක් කරගත්තා වගේ ආස්වාස ප්‍රස්වාස සුලං රැල්ලේ තියෙන විවිධ කුඩා කුඩා සියුම් සියුම් ලක්ෂණ දකිමින් වාසය කරද්දී එයාගේ හිතේ සතිය සම්පජඤ්ඤය දිනු වෙලා ඊට පස්සේ යාට හැකියාවක් ලැබෙනවා ඒ ආස්වාසයක මුල මැද අග දැක ගන්න. ප්‍රස්වාසයේ පටන් ගන්න කලින් තිබෙන පුංචි හිඩසක් සමහර විට දැක ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඊට පස්සේ ප්‍රස්වාසයේත් මුල මැද අග දැක ගන්න තේරුම් ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඊළඟ ආශ්වාසය පටන් ගන්න කලින් තියෙන පුංචි හිඩසක් දැනගන්න දැක ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් එතකොට මේ සබ්බකාය පටිසංවේදී අසසිස්සාමිත සික්කති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේ සම්පූර්ණ චක්‍රයම දැක ගන්න යෝගාචරයට අවස්ථාවක් ලැබෙනවා. දැන් මෙහෙම වාසය කරද්දී දැන් සමහර විට මේ හුස්ම රැල්ල සංසිඳෙන්න පටන් ගන්නවා. ආශ්වාස ප්‍රශ්වාස නොපෙනී නොදැනී යන්න පටන් ගන්නවා. දැන් ඒකටත් ඊට පස්සේ අපි අනුග්‍රහ කරන්න ඕනේ. එතෙන් දෙහිත නින්දට වට ගන්න නැතිව, අරමුණ මාරු කරන්න යන්නේ නැතිව, හයියෙන් හුස්ම ගන්න යන්නේ නැතිව, හිතේ සැක පහල කරන්න නැතිව මේ සංසිඳෙන ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට සංසිඳීම පිණිස අනුග්‍රහ කරන්න අවශ්‍යයි. එතකොට තමයි කෙනෙක් පස්සම් භයං කාය සංඛාරං අසසිස්සාමිති සික්කති කියන මේ හතරවෙනි අවස්ථාවට පැමිණෙන්නේ. ඒ වෙනකොට එයාට ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා වෙන් කරගන්න බැරි තරමට මේ ක්‍රියාවලිය සියුම් වෙලා සූක්ෂම වෙලා. ඉතින් ඒ මට්ටමත් කෙනෙක් අත්දැකීමින් වාසය කරද්දී සමහර විට ඔන්න කය පිනා යන ගතියක්, සිත පිනා යන ගතියක් දැනෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කායික සුවයක්, මානසික සුවයක්, කායික සැපයක්, මානසික සැපයක් දැනෙන්න පුළුවන්. ඒතකොට මේ මට්ටමේදී කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් මේ දැනෙන සැප වේදනාවන් දිහා, සොම්නස් වේදනාවන් දිහා නිවැරදි දෘෂ්ටි කෝණයෙන් දකින්න. ඒ කියන්නේ මේකට ඇලෙන්න යන්නෙත් නැතිව, මේක මගේ කියා ගන්න යන්නෙත් නැතිව පුළුවන්කමක් තියෙනවා නම් මේ ඇවිල්ලා හුදෙක් සැප වේදනාවක් කියන දෘෂ්ටි කෝණයෙන් බලන්න. අන්න එතන ලොකු අවබෝධයක් යා තුළ තියෙනවා, නිරූපණය වෙනවා. මොකද සාමාන්‍යයෙන් නම් සිද්ධ වෙන්නේ සැප වේදනාව ග්‍රහණය කිරීමක්, සැප වේදනාව උපාදාන කිරීමක්, සැප වේදනාව මගේ කියා ගැනීමක්, තව තව ඉල්ලීමක් තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. දැන් මෙතෙන්දී ඊට එහා ගිහිල්ලා ඊට වඩා ගැඹුරක සිටමින් යෝගාචරයේට පුළුවන්කම තියෙනවා මේ සැප වේදනාව වශයෙන් තේරුම් ගන්න. දැන් මෙහෙමත් තව තව ඉදිරියට යනකොට විවිධ සැප වේදනා පහළ වෙනවා. ඒ හැම එකක් දිහාම බොහොම යහුසුරුව බලන්න පුළුවන්, දැක ගන්න පුළුවන්. එතන හොඳට හිත සමාධිමත් වෙනවා, ඒකාග්‍ර වෙනවා, හිත වෙන වෙන තැන්වල යනවා වෙනුවට හොඳට මේ මතුවෙන කායික මානසික සුවේ, කායික මානසික සුව වේදනාවේ, සැප වේදනාවේ හිත ඉන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය මට්ටමේ ඉඳන් අපිට තේරුම් ගන්න පුළුවන් සති සම්බොජ්ජංගේ දියුණු වෙන්න පටන් ගන්නවා. දැන් වේදනාව මුල් කරගෙන කලින් නම් කායික අරමුණක් මුල් කරගෙන, දැන් නම් කායික වේදනාවක් මුල් කරගෙන, කායික සුවයක්, මානසික සුවයක්, මානසික සැහැල්ලුවක්, මානසික ප්‍රීතියක්, හිත පිනා යන ගතියක්. ඒතර මේ හිත පිනා යන ගති, කය පිනා යන ගති, මේ සියල්ලම එයා ඒ නිවැරදි දෘෂ්ටි කෝණයකින් දකිනවා. ඒ එක එකක්වත් මග හරව ගන්න නැතිව හැම වේදනාවක්ම බොහෝම සාවධානව අත්දකිනවා. ඒතර මේ මට්ටම ඒ සති සම්බොජ්ජංගය ආරම්භ වීමක්, තව තව වර්ධනය වෙන්න පටන් ගැනීමක් නිරූපණය වෙනවා. ඉතින් මේ දේ නැවත නැවත කරනවා. මේ தත්ත්වෙට මේ යෝගාවචරය නැවත නැවතපත් වෙනවා භාවනාවේදී. ඉතින් එතකොට මේ සති සම්බොජ්ජංගය මේ වේදනානුපස්සනාව හරහාත් තව තව වර්ධනය වෙනවා. ඊට පස්සේ දැන් මෙතනින් එයා නතර වෙන්නේ නැහැ. මේ පහළ වෙන වේදනාවන් බොහොම සූක්ෂමව එයා අත්දකින්න උත්සාහන්ත වෙනවා. නිකාන් සැප වේදනාවක් කියලා උඩින් ඉඳන් බලනවා නෙමෙයි, ටිකක් කිට්ටු කරලා බලනවා පුළුවන් ද මේකේ තව සියුම් ගති ලක්ෂණ හඳුන ගන්න. මෙතන තියෙන්නේ තනි සැප වේදනාවක්ද, මෙතන තියෙන්නේ එකම සැප වේදනාවක්ද, එහෙම නැත්නම් මෙතන සැප වේදනා රාශියක් නිරූපණය වෙනවද කියලා පුංචි කුතුහලයකින් මේ දිහා බලනවා. තොර මෙන්න මේ தত্ত্বය තමයි ධම්මවිචේ සම්බොජ්ජංගය ඇති වෙන්න මුල් වෙන්නේ. බුදුරජාන් වහන්සේ කියනවා යස්මින් සමයේ භික්කවේ භික්කු තථා සතෝ විහෙරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවේමන්සං ආපච්චති. යම් අවස්ථාවක ඒ සතිමත් වෙච්ච අරමුණ හොඳට පරීක්ෂාකාරීව සොයා බලනවා නම්, විමසලා බලනවා නම්, ඒ ගැන සෙවිල්ලෙන් ඉන්නවා නම්, සූක්ෂම වේදිහා බලනවා නම්, එයාගේ තියෙන විවිධ ගති ලක්ෂණ තේරුම් ගැනීම සඳහා උත්සාහවන්ත වෙනවා නම්, අන්න එතෙන්ද තමයි මේ ධම්මවිචේ සම්බොජ්ජංගය ඒ යෝගාවචරය වඩන්නේ. එතකොට මේ කටයුත්ත නැවත නැවත කරනවා එයා. මෙතෙන්ට හිත ක්‍රමානුකූලවපත් වෙනවා. දැන් විවිධාකාර වේදනාවන් තියෙනවා, ඒවා වෙන්වෙන් වශයෙන් හඳුන ගන්නවා. ඒ විතරක් නෙමෙයි, මේ හඳුනගත්තට පස්සේ ඒ දිහා තවදුරටත් සූක්ෂමව බලමින් සියලු පැතිකඩ තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. සැප දුක් උපේක්ෂා වශයෙන් වෙන්කර දැන ගැනීමත් වැදගත්. ඒකත් තමයි විචේ. තවත් එහාට ගිහිල්ලා මේ එක එක જાතියේ වේදනාවක් මෙතන තව තව සියුම්ව දකිමින් මේ තනි සැප වේදනාවද නැත්නම් සැප වේදනා රාශියක්ද, මේ තනි දුක් වේදනාවද නැත්නම් දුක් වේදනා රාශියක්ද, මේ තනි උපේක්ෂා වේදනාවද නැත්නම් උපේක්ෂා වේදනා රසක්ද කියලා මෙන්න මේ తত্ত্বය එයා දකින්න උත්සාහන්ත වෙනවා. තවදුරටත් සමහර විට එයා ඒ කටයුත්තේ නිරත වෙනකොට සමහර විට මේ එක එක කුඩා කුඩා වේදනාවක් හැසිරෙන ආකාරය සමහර විට දැනගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඊටාම සියුම් මේක හටගන්න ආකාරය, සුළු මොහොතක් පවතින ආකාරය, ඊට පස්සේ යහුසුලුව බිඳිලා යන ආකාරය. ඒතර මේ තරම් බොහොම සූක්ෂමව දැකීම තුල අන්න යා තුල ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙනවා. නැවත නැවත කරද්දී ඒක තව තව දියුණු වෙනවා. කවදා හෝ භාවනාව තුලින් පරිපූර්ණත්වයටපත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විරිය සම්බොජ්ජංගය. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් සැප වේදනාවක් දැනෙනකොට ඒක විඳ ගන්නවා මිසක් ඒක ආස්වාදනය කරනවා මිසක් ඉන් එහාට අපි සාමාන්‍යයෙන් යන්නේ නැහැ. නමුත් මෙතෙන්දී තමන්ගේ පැත්තෙන් යම් මෙහෙයවීමක්, හිත යොමු කිරීමක්, හිතේ සඳහා උත්සාහ කිරීමක් අවශ්‍ය වෙනවා. මේ සැප වේදනාවේ ඒ විදිහට ඇඩිලා ගලිලා ඉන්නවා වෙනුවට ඒකෙන් අයින් වෙලා සැප වේදනාව දිහා විමසලා බලන්න. ඒ කියන්නේ පරීක්ෂා කරන්න. ତොර මෙන්න මේ කරන උත්සාහය, ඒ දරණ වීරය තමයි ඇත්තනම විරිය සම්බොජ්ජංගය වශයෙන් දිනු වෙන්න පටන් ගන්න. දැන් අර විදිහට සොයා බලන්න, ඒ ගැන විමසලා බලන්න, මෙතන එකක්ද තියෙන නැත්නම් 10ක් 12ක් තියෙනවද, ඊට වඩා තියෙනවද, ඒ එක එක කුඩා කුඩා එකක හැසිරීම මොන වගේද කියලා මෙන්න මේ විදිහට විමසා බලන්න මේ දරණ ප්‍රයත්නය තුල විරිය සම්බොජ්ජංගේ දිනු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා, දේශනා කරනවා, යස්මින් සමයේ භික්කවේ භික්කුණෝ තං ධම්මං පඤ්ඤාය පවිචිනතෝ පවිචයතෝ පරිවීමංසං ආපජ්ජතෝ ආරද්දං හෝති විරියං අසල්ලීනං. එතකොට නොපසුබස්නා විරියක් ඒ යෝගාචරය ආරම්භලා තිනවා. මේ මතුවෙන කුඩා කුඩා වේදනාවන් ඊටාම සූක්ෂමව දැක ගැනීම සඳහා. ඉතින් ඒක ඉබේ පේන එකක් නෙමෙයි. අපිට ඕන නම් මං කලින් කිව්වා වගේ මේ සැප වේදනාව නිකාං හුදෙක් විඳගෙන ඒකෙන් ආස්වාදයක් ලබාගෙන ඉන්න තිබුණා. නමුත් යෝගාචරය එහෙම කරන්නේ නැතිව මේ මතුවෙන වේදනාවක් විමසලා බලනවා. ඒ ගැන පරීක්ෂාකාරීව ඉන්නවා. ඒකෙන් ඉගෙන ගන්න උත්සාහන්ත වෙනවා. ඒ සඳහා උත්සාහය අවශ්‍යයි. හිත පොඩ්ඩක් මෙහෙවන්න අවශ්‍යයි මුලදී. ඒ සඳහා යොමු කරන්න අවශ්‍යයි. ඒ වීරිය ආරම්භන්න අවශ්‍යයි. ඉතින් එතකොට තමයි මේ විරිය සම්බොජ්ජංගේ දිනු වෙන්නේ. එතකොට ඒ කටයුත්තේ ආ නැවත නැවත නිරත වෙනකොට මේ විරිය සම්බොජ්ජංගේ දිනු වෙන්න පටන් ගන්නවා. යම් දවසක භාවනාව තුලින් මේ විරිය සම්බොජ්ජංගය පරිපූර්ණත්වයට විපුලත්වයකට පත් වෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යස්මින් සමයේ භික්කවේ බිකුණෝ ආරද්ධ විරියස්ස uppajjati පීති නිරාමිසා. දැන් මේ විදිහට කටයුත්ත සාර්ථකව කෙරෙනවා නම් එයාට ලොකු සතුටක් තියෙනවා. මොකද දැන් මේ ඇවිල්ලා ඇහෙන් රූප බලලා, කනෙන් සද්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ බලලා, දිවෙන් රස විඳලා, කයෙන් ස්පර්ශ ලබලා ලබන සාර්ථකත්වයක් නෙමෙයි. මේ ඇවිල්ලා වෙනත් ආධ්‍යාත්මික ගමනක යෙදීම තුලින් ලබන සාර්ථකත්වයක්. සෑහෙන කාලයක් තිස්සේ මහන්සි වෙලා කැප වෙලා කරපු භාවනාවක ප්‍රතිඵලයක්. ඉතින් එතකොට මේ මට්ටමේදී මේ දේවල් හොඳට වැටහෙනකොට මේ එක එකක් ගානේ තේරෙනකොට එයාගේ හිතේ ප්‍රීතියක් ප්‍රමෝදයක් පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒ తත්වය තමයි බුදුරජාණන් වහන්සේ පීති සම්බොජ්ජංගය වශයෙන් දේශනා කරන්නේ. අර විදිහට හොඳට විරියක් වීරයක් ආරම්භ කළා කටයුත්ත සිදු කරගෙන යනකොට සාර්ථකත්වයක් අත්දකිනකොට එයාගේ හිතේ පහළ වෙනවා නිරාමිස ප්‍රීතියක්. ඒ නිරාමිස ප්‍රීතිය පීති සම්බොජ්ජංගය වශයෙන් දිනු වෙන්න පටන් ගන්නවා. ඒක භවනාව තුළින් වඩා වඩා පරිපූර්ණත්වයකට විපුලත්වයකට පත් වෙන්න පටන් ගන්නවා. ඊළඟට යස්මින් සමයේ භික්කවේ බික්කුණෝ පීති මනස්ස කායෝපි පස්සම්බති චිත්තම්පි පස්සම්බති පස්සද්දි සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බික්කුණෝ ආරද්ධෝ හෝති. යම් අවස්ථාවක මේ විදිහට යා වාසය කරනකොට දැන් කය බොහොම සැහැල්ලු වෙනවා, මනස සැහැල්ලු වෙනවා. මොකද කටයුත්ත බොහොම निराකූලව සිද්ධ වෙනවා. ඒ තරම් වෙහෙසක් නැහැ. දැන් බොහොම සාර්ථකයි. ඒ නිසා කයත් සැහැල්ලුයි, හිතත් සැහැල්ලුයි. ඒතර මෙන්න මේ පහළ වෙන සැහැල්ලුව, ඒ සුවදායි ස්වභාවය තමයි පස්සද්දි සම්බොජ්ජංගේ වශයෙන් පෙන්වන්නේ. ඒතර මේ තත්ත්වය නැවත නැවතපත් වෙනවා. ඒ කායික මානසික සැහැල්ලු ස්වභාවය, සැප ස්වභාවය, සුව ස්වභාවය නැවත නැවත මේ යෝගාවචරය අත්දකිනවා. එතකොට මේ පස්සද්දි සම්බොජ්ජංගය ටික ටික තව තව වර්ධනය වෙනවා. එතකොට භාවනාව තුළින් යම් දවසක පරිපූර්ණත්වයකට පත් වෙනවා. ඊට පස්සේ දේශනා කරනවා යස්මින් සමයේ භික්කවේ බික්කුණෝ පස්සද්ද කායස්ස සුඛිනෝ චිත්තං සමාධියති සමාධි සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බික්කුණෝ ආරද්ධෝ හෝති. අර විදිහට කායික මානසික සැහැල්ලුවක් තියෙනකොට ඒ කියන්නේ මෙතින් කායික සැපයක්, කායික සුවයක්, මානසික සුවයක්. ඒතර මේ බඳු කායික මානසික සුවයක් සැපයක් අත්දකින්නවා කියන්නේ දැන් ඉතින් හිතට එහෙම හෙදවන්න උවමනාවක් නැහැ. සැප හොයාගෙන එළියේ යන්න උවමනාවක් නැහැ. දැන් ඇතුළතම සැප තියෙනවා. දැන් අපේ හිත දිහා බැලුවොත් අපේ හිත නිරන්තරයෙන් වෙන වෙන අරමුණු ඔස්සේ යන්නේ, වෙන වෙන අරමුණු වල පනින්නේ. ප්‍රධාන හේතුව තමයි ඇතුළත සුවයක් නැතිකම, ඇතුළත සංසිඳීමක් නැතිකම, ඇතුළත ප්‍රීතිගත් ප්‍රීති ස්වභාවයක්, සැහැල්ලුවක්, ප්‍රමෝදයක් නැති නිසා තමයි හිත වෙන බාහිරේ ඒබඳු සැපයක් හොයාගෙන යන්නේ. නමුත් මේ වෙනකොට ඇතුළත සැපයක් තියෙනවා, ඇතුළත සුවයක් තියෙනවා, ඇතුළත නිරාමිස ප්‍රීතියක් තියෙනවා. ඒ නිසා හිතට වෙන වෙන තැන්වල දුවන්න, විසිරෙන්න උවමනාවක් නැහැ. හිත ටික ටික ගෙදරට එන්න පටන් ගන්නවා. කයට, මනසට හොඳට ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි සමාධි සම්බොජ්ජංගයේ දියුණු වීම. ඒ කියන්නේ දැන් මෙතෙන්දී අපි වීරයම පාදක කරලා යන ගමනකුත් නෙමෙයි. බල කළා, හිර කළා, නිකන් සම්ත සමාධියක වගේ බොහොම බරපතල විදිහට වීර්යයක් යොදලා කරනවා වෙනුවට මෙතන ක්‍රමානුකූලව ධර්මතා රැසක් ප්‍රගුණ වෙන පසුබිමක් තමයි තියෙන්නේ. ප්‍රඥාවක් එක පැත්තකින් දිනු වෙනවා. දිග වැඩට වැඩේ දිගට කරගෙන යන්න මේ සද්ධාාවක් තේනවා. සමබර කරගත්ත වීර්යයක් තේනවා. අඛණ්ඩ සතියක් තේනවා. ඉතින් මේ විදිහට විවිධ මට්ටමකින් ඒ කුසලතාවයන්, ඒ ගුණධර්මයන් එකිනෙකාට උදව් කරනවා. ඉතින් එතකොට මේ හිතේ ඒකාග්‍ර වීම නිරායාසයෙන් සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේ කායික මානසික සැහැල්ලුවක්, සුවයක්, සැපයක් තියෙන අවස්ථාවේදී සුඛිනෝ චිත්තං සමාධියති. හිත සුවසේ සමාධිමත් වෙනවා. ඒතර මේ සමාධිය තමයි ඊට පස්සේ තව තව දියුණු කරලා ගන්නෙ. ඊළඟට දේශනා කරනවා තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්කිතා හෝති. උපෙක්ඛා සම්බොජ්ජංගෝ තස්මින් සමයේ විකුණෝ ආරද්ධෝ හෝති. දැන් සම්පූර්ණ පද්ධතිය සුවසේ ක්‍රියාත්මක වෙනකොට දැන් ඉතින් කරන්න කියලා විශේෂයෙන් දෙයක් නැහැ. දැන් අලුතෙන් මේක පාලනය කරන්න, වෙනස්කම් කරන්න, අලුතෙන් වීරියක් යොදන්න එහෙම දෙයක් නැහැ. දැන් බොහොම සාර්ථකව භවනාව සිද්ධ වෙනවා. දැන් සුවසේ ඒ දිහා බලාගෙන ඉන්නයි තියෙන්නේ. උපමාවකින් කියනවා නම් අපි හිතමු රතාචාර්යෙක් අශ්වරතයක් පදවගෙන යනවා. ඒකේ අශ්වය අපි හිතමු හතර දෙනෙක් ඉන්නවා. ඉතින් එයාට එක අශ්වයෙක් යම්සේ අඩු වේගයකින් නම් දුවන්නේ, අනිත් තුන් දෙනා එක වේගයකින් දුවනවා, තව අශ්වයෙක් හයියෙන් දුවන්නේ නැහැ. ඉතින් එතකොට එයාට සිද්ධ වෙනවා ඒ අඩු වේගයකින් දුවන අශ්වයව ටිකක් වේගෙන් දෙවීම සඳහා යම් සංඥාවක් කරන්න. එයාව උනන්දු කරන්න. අපි හිතමු යම් අවස්ථාවක එක්කෙනෙක් වැඩි වේගෙන් දුවනවා. ඉතින් එයාගේ වේගය පොඩ්ඩක් අඩාල කරන්න සිද්ධ වෙනවා. එතකොට තමයි අනිත් තුන් දෙනාත් එක්ක සමසමව මේ සමබර වීරයකින් නැත්නම් සමාන වේගයකින් මේ වාහනය රථය අශ්ව රථය අරගෙන යන්න පුළුවන්. හැබැයි අපි හිතමු යම් අවස්ථාවක හතර දෙනාම අශ්ව හතර දෙනාම සමාන වේගයකින් බොහොම සුවසේ මේ කරත්තය අදිනවා එකම පාරේ. අපි හිතමු ඒ පාර හොඳට දැන් වලගොඩලි රහිතව රේඛීයව තියෙනවා, දිගට තියෙනවා. ඉතින් මේ අශ්වය හතර දෙනාත් බොහොම සුවසේ සමාන වේගයකින් ඒ කටයුත්තේ නිරත වෙනවා. දැන් රථාචාර්යයාට ගත්තොත් දැන් කරන්න කියලා දෙයක් නැහැ. මේ සුවසේ ගමන් කරන රථය දිහා ඒ කටයුත්තේ නිරත වෙන අශ්වයින් දිහා බොහොම උපේක්ෂාවෙන් මධ්‍යස්තව බලමින් යන්න විතරයි යාට තියෙන්නේ. ඔන්නයේ තත්ත්වය තමයි දැන් යෝගාවචරයෙක් අත්දකින්නේ. කටයුත්තේ යම් සාර්ථකත්වයක් මතුවලා තියෙනවා, සතිය හොඳට අඛණ්ඩව තියෙනවා, ඒ අරමුණ හොඳින් විමසලා බලනවා, ඒ තුලින් වීරයක් වැඩෙනවා, වීරය සම වෙලා තියෙනවා, ඊට පස්සේ කායික මානසික සැහැල්ලුවක් සුවයක් ප්‍රීතියක් මතුවලා තියෙනවා, හිත හොඳට ඒකාග්‍ර වෙලා තියෙනවා. අලුතින් කරන දෙයක් නැහැ. දැන් යාට තියෙන්නේ මධ්‍යස්තව මේ පද්ධතිය දිහා බලාගෙන ඉන්නයි තියෙන්නේ. ඔන්න ඔතන තමයි උපේක්ෂා සම්බොජ්ජංගයක් වැඩෙන්න පටන් ගන්න. දැන් මෙහෙම මේ බඳු තත්ත්වයකට නැවත නැවතපත් වෙනකොට මේ උපේක්ෂා සම්බොජ්ජංගය තව තව වර්ධනය වෙනවා. ඊට පස්සේ දැන් මේ අපි කතා කරපු බොජ්ජංග ධර්ම 7 උදාහරණයක් වශයෙන් ගත්තොත් උපේක්ෂා සම්බොජ්ජංගය භාවනාව ආරම්භ කරව මට්ටමේදීම නොවැඩෙන්න පුළුවන්. වැඩෙන එකක් නැහැ. මොකද තාම මේ පද්ධතිය මේ බඳු පරිණත මට්ටමකටපත් වෙලා නැහැ. නමුත් එතෙන්දී තාම සතිය දිනු කරලා ගන්නවා. මේ අරමුණු දිහා ටිකක් විමසිල්ලෙන් බලන්න උද්‍යෝග කරනවා. ඊට පස්සේ ඒවා විමසනවා. එතකොට බැලුවාම අර සතිය, ඊට පස්සේ ධම්මවිචය, ඊට පස්සේ වීරය, මේ වගේ දේවල් තමයි බොහොම ප්‍රබලව ක්‍රියාත්මක වෙන්නේ. මේ සම්බොජ්ජංග ධර්මයන් තමයි බොහොම සක්‍රියව ක්‍රියාත්මක වෙන්නේ. තාමේ තරම්ම පස්සද්ධියක් සමාධියක් උපේක්ෂාවක් එච්චර වර්ධනය වෙන්නේ නැහැ. හැබැයි යම් වෙලාවක අර කටයුත්ත ටික ටික සාර්ථක වෙන්න සාර්ථක වෙන්න දැන් අමුතුවෙන් ඒවට ලොකු වීරයක් යොදන්න අවශ්‍ය නැහැ. මොකද දැන් ඒක කටයුත්ත සාර්ථකයි. අඛණ්ඩව සතිය තියෙනවා. අරමුණ නැවත නැවත මතුවෙන අරමුණ විමසා බැලීම දැන් හිතට පුරුදුලා තියෙනවා. ඒ බඳු ගැම්මක් හිතට අරන් දීලා තියෙනවා. ඒ සඳහා උමනා කරන සමබර වීරය දැන් පවත්වනවා. දැන් එතකොට තමයි ඔන්න පද්ධතිය ටික ටික තැම්පත් වෙන්න පටන් ගන්න. එයා විසින්ම දුවන පද්ධතියක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ මට්ටමේදී තමයි ඔන්න කායික මානසික සැහැල්ලුවක් එන්නේ. දැන් නම් ඔන්න වැඩේ සාර්ථකයි. දැන් නම් සුවසේ භාවනාව සිද්ධ වෙනවා. කියලා ඒ තමන්ට ඒක හැඟෙනවා. හරියට නිකන් බොරළු පාරක ගමන් කර කර තිබිච්ච වාහනයක් හොඳට කාපට් කරපු පාරකට දැම්මහම ඉතින් ඒක ඇතුලේ ගමන් කරන හැමෝටම තේරෙනවා යම් සුවයක්. කලින් වගේ වලගඩලි සහිතව ගැස්සි ගැස්සි ආපු පාරක් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් සුවසේ යන්න පුළුවන් ගතියක් ඒ ඇතුළත ගමන් කරන හැම දිනාටම තේරෙනවා. අන්න ඒ වගේ තමයි අපේ හිතත් මුලදී ඒ අවශ්‍ය කරන හැකියාවන් කුසලතාවයන් වැඩිගෙන එන මට්ටමේ එක්තරාන්දමක කඩතුළු පාරක යනා වගේ ගතියක් තියෙනවා. නමුත් ඒ පද්ධතිය හොඳට සමබර වෙලා අවශ්‍ය වීරය සමබර වෙලා කටයුත්ත සාර්ථක වෙන මට්ටමට ආවහම දැන් ඉතින් කාපට් පාරට දැම්ම වගේ ඒ තැම්පත් වෙන ස්වභාවය එනවා. ඉතින් එතකොට තමයි අන්න පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ෂා සම්බොජ්ජංගය වැඩෙන්න පටන් ගන්නවා. එතකොට අනිකුත් අර කලින් කතා කරපු සම්බොජ්ජංග තියෙනවා, නමුත් අර අවසාන සම්බොජ්ජංග තුන, පස්සද්ධි, සමාධි, උපේක්ෂා කියන සම්බොජ්ජංග තුනත් හොඳට වැඩෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි මේවයේ තව එක එකක් ගත්තත්, උදාහරණයක් වශයෙන් සමාධි සම්බොජ්ජංගය ගත්තත් මුලදී තියෙන්නේ ෂණික සමාධියක් කියලා කියන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි වේදනාවක් දිහා, එහෙම නැත්නම් මතුවෙන වේදනාව දිහා එතන බලන ගතියක් තියෙනවා. යම් වේදනාවක් මතුවෙනවා, එතෙන්ට යහුසුරුව අවධානය යොමු කරනවා. යොමු කරපු ඒ අරමුණ දිහා හොඳින් බලනවා. නැවතත් යම් සුව වේදනාවක් පහළනවා, එතෙන්ට අවධානය යොමු කරනවා. ඒක දිහා හොඳින් බලනවා. දැන් ඒතර එතන සමාධිමත් වීමක්. ඉතින් එතකොට ඒ සමාධියට අපි සාමාන්‍යයෙන් කියන්නේ ෂණික සමාධියක්. දැන් සාමාන්‍යයෙන් මේ සමත භාවනාවේ වගේ එකම අරමුණක ඉන්න ගතියක නෙමෙයි මේ යන්නේ. ඊට වඩා මේ විවිධ තැන්වල කයේ ඕනම තැනක වේදනාවක් මතුවෙන්න පුළුවන්. ඒ මතුවෙන වේදනාවේ හිත ෂණිකවම සමාධිමත් වෙනවා. ඒත් අන්නේ බඳු සමාධියක් තමයි මුලදී තියෙන්නේ. දැන් ඔය කටයුත්තම නැවත නැවත සාර්ථක වෙමින් යනකොට ඇතම් විට මේ කටයුත්තත් කෙරෙනවා. ඒ ශනික සමාධියක් තියෙනවා. හැබැයි හිතේ නිකන් ඒක රාශී වෙච්ච ගතියක්. වෙන වෙන තැන්වල දුවන්න දරන ප්‍රයත්නය අඩු වෙලා මේ කයත් එක්කම හිතත් එක්කම ඉන්න පුළුවන් ගතිය ඔන්න වර්ධනය වීමක්. එතකොට අර සමතේකින් ලැබෙන සමාධියක යම් යම් ගති ලක්ෂණත් යෝගාවචරයක් අත්දකින්න. ඔන්න වගේ එක්තරා අන්දමක මේ එක එක සම්බොජ්ජංගයේත් ක්‍රමානුකූල වර්ධනයක්, විපරිණාමයක් මේ ක්‍රියාවලියේදී දැක ගන්න පුළුවන්. ඇත්තනම් මේක තවදුරටත් හොඳට සනාත වෙන්නේ චිත්තානුපස්සනාවේදී. දැන් අපි හිතමු කෙනෙක් මේ විදිහට වේදනානුපස්සනාව දිනු කරද්දී එයාගේ මේ පහළ වෙන වේදනාවන් සංසිඳෙනවා. ඊළඟට යම් යම් සංඥාවනුත් පහළ වුණා කියලා අපි හිතමු. රූප සංඥාවන් විද ඒවා පහළ වෙනවා. ඉතින් ඒවටත් මුලා නොවි ඒවා තේරුම් ගන්න නම් එතරම් නුවණක් අවශ්‍යයි. එතරම් තියෙන ධම්මවිචේ සම්බොජ්ජංගය. අපි හිතමු වේදනාවන් සියල්ල සමණයටපත් වුණා. දැන් සුවසේ පද්ධතිය තියෙනවා. භාවනාව ක්‍රියාත්මක වෙනවා. දැන් හොයන්න කියලා ඔය තරම් දෙයක් නැහැ. හැබැයි ඔන්න සංඥාවක් පහළ වෙනවා. බොහොම ලස්සන සංඥාවක්. අපි හිතමු ඔන්න බුදු පිළිමයක්. අපිට පේනවා බුද්ධ රූපයක් අපිට පේනවා. ඉතින් අපි මෙතෙන්දී ඒ බුද්ධ රූපය දැකලා මේ බුදුරජාණන් වහන්සේ වැඩලා ඉන්නේ කියලා හිතලා අත් දෙක උස්සලා වඳින්න ගියොත් ඉතින් අපි ඒ කියන්නේ මුලා වීමක් වෙන්නේ. මේකයි හුදෙක් සංඥාවක් කියන තැන එහෙනම් අපිට පිහිටන්න උපකාර වෙන්නේ ප්‍රඥාවයි. ඒතර මෙන්න මෙතෙන්දී ක්‍රියාත්මක වෙන ප්‍රඥාව අපිට සම්මවිචේ සම්බොජ්ජංගේ වශයෙන් හඳුනා ගන්න පුළුවන්. මොකද සංඥාව කියන්නේ මිරිඟුවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් එහෙනම් අපිටත් දැන් මේ සංඥාවක් පහළ වෙලා තියෙනවා. හරියට නිකන් ඉස්සරහා බුදුහාමුදුරුවෝ ඉන්නා වගේ පේනවා. නමුත් ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරුවෝ මෙතන නැහැ. මේ ඇවිල්ලා හිතින් හදලා දීපු සංඥාවක්. ඒතර මෙන්න මේ தත්ත්වය හොඳින් අවබෝධ කරගන්න පුළුවන් නම් එතකොට අන්න යාතුල නුණක් තියෙනවා. නුණක් වැඩෙනවා. අපි දු වෙනත් සංඥාවක් පහළ වෙනවා. ඒකත් ඒ අන්දමින්ම නිවැරදි ආකාරයෙන් හඳුනා ගන්න. එතන එතන සතිය පිහිටවන්න පුළුවන්. එතන එතන හොඳට ඒ අරමුණ හඳුනා ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ සංඥාවලුත් අපේ හිත අතහැරලා යනවා. මොකද අපි ඒවට උල්පන්දම් දෙන්න ගියේ නැහැ. ඒවට වටිනකම් දෙන්න ගියේ නැහැ. ඒවා හුදෙක් සංඥාවන් පමණක් බව අපි තේරුම් ගත්තා. ඒ නිසාම ඔන්න ඒ සංඥාවලුත් දුරු වෙලා ෂේ වෙලා යන්න පටන් ගන්නවා. දැන් ඔන්න මනසේ තැම්පත් ගතියක්. පස්සම්භයං චිත්ත සංඛාරං අස්ස සිසාමිති සික්කති කියලා ඒ වේදනානුපස්සනා කොටසේ අවසාන පියවරට අපි පියමන් කරනවා. මොකද වේදනාවන් සංඥාවන් සියල්ල තැම්පත් වුණා. අපි මේ කටයුත්ත සාර්ථකව නිම කරනවා. දැන් ඉතින් අපිට තියෙනවා එක්තරා අන්දමක විවේක ස්වභාවයක්. දැන් චිත්තානුපස්සනාවට පිවිසෙන්න නම් පොඩ්ඩක් ඒ සමාධිමත් ගතිය ලිහිල් කරමින් අපි ටිකක් ස්වාභාවිකත්වයකට ඉඩ දෙන්න ඕනේ. අපි ගැඹුරු සමාධියකට වෙලා හිටියයි කියලා චිත්තානුපස්සනාව ඒ තරම් වැඩෙන්නේ නැහැ. අපි මේ හිතේ සිදුවෙන සංස්කරණයන් තේරුම් ගන්න උත්සාහයක් දැරිය යුතුයි. හිතේ විවිධ සංස්කාරයන් පහළ වෙන්න යම්කිසි ඉඩක් සැලැස්සිය යුතුයි. ඒක ගැන ටිකක් අධ්‍යයනය කිරීම පිණිස. ඒ නිසා අපි ටිකක් සමාධිය ලිහිල් කළා. ස්වාභාවිකත්වයකට පාර විවෘත කළා. හිතට ඉඩ දෙනවා යාට පොඩ්ඩක් කැමති විදිහට ක්‍රියාත්මක වෙන්න, කැමති විදිහට හැසිරෙන්න. ඉතින් එතකොට ඔන්න හිතේ විවිධ සිතුවිලි පහළ වෙනවා. අපි හිතමු යා ඔන්න අතීතයට ආයි ගියා. අතීතේ අපි කරපු ඇසුරු කරපු කෙනෙක්ව මතක් වුණා. එතුලින් ලැබපු ආස්වාදයක් ඔන්න මතක් වුණා. එතුලින් ලැබපු වින්දනයක් ඔන්න මතක් වුණා. ඔන්න එතකොට ආයිත් හිත දැන් පොඩ්ඩක් චංචල වෙලා. හැබැයි ඒ තත්ත්වයේදී ඒ මතුවෙන දේ නිවැරදිව දැක ගන්න පුළුවන්කම සති සම්බොජ්ජංගේ දිනු කරනවා. දැන් අපි සම්පූර්ණයෙන්ම ඒවට මුලා වෙලා නෙමෙයි දැන් මේ කටයුතු කරන්නේ. ඒ දේවල් විවිධ අන්දමින් හිත එයාගේ පුරුද්දට අරගන්නවා. ඒවා ඔස්සේ යනවා. හැබැයි අපි පිහිටුවාගත්ත සතිය තුලින් මේ හිත කරන නාඩගම බලාගෙන ඉන්නවා. එහෙමත් නැත්නම් අපි හිතමු ඔන්න අනාගතයට හිත යනවා. අනාගතේ හිත ගිහිල්ලා ඔන්න ඉතින් කොරෝනා ගැන කල්පනා කරනවා. ඉතින් එතකොට තේරෙනවා දැන් මේ හිත ආයිත් ගිහිල්ලා මේ අවිනිශ්චිත දෙයක් ගැන හිතේ යම් දෙගිඩියාවක් ඇති කරගන්න දරන ප්‍රයත්නයක්. ඒතර ඒකත් ඒ අන්දමින්ම හොඳට සතිමත් වෙනවා. දැන් එතකොට ඒකට පොහොර දම දමා යන ගතියක් නැහැ. මේ යම් හේතුවක් නිසා හිතේ තියෙන වික්ෂිප්ත භාවයක් නිසා එහෙමත් නැත්නම් කුකුච්ච උද්දච්ච කුකුච්ච නීවරණයක් නිසා ඔන්න දැන් මේ බඳු විසිරිදු ස්වභාවයක් හිතේ හටගත්තා. ඒ తත්වය තුල හොඳට සතිමත් වුණා. දැන් එතකොට මෙන්න සති සම්බොජ්ජංගය මේ හිතේ දුවන සිතුවිලි නැත්තම් හිතේ මතුවෙන සංස්කාරයන් එතන හඳුන ගන්නවා. සති සම්බොජ්ජංගයක් මේ හරහා දිනු වෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි එතන ඒ පහළ වෙන ඒවා අපි පටලව ගන්නෙත් නැහැ. ඒ කියන්නේ වික්ෂිප්ත භාවයයි අපි හිතමු රාගයයි ද්වේෂයයි ඉතින් ඒවා වෙන්වෙන් වශයෙන් ඔන්නම් දැක ගන්නත් පුළුවන්. එයා තුළ ඒ යමක් දිහා සූක්ෂමව දැකීමේ හැකියාවක් තියෙනවා. ඒ මතුවෙන සිතුවිල්ල ඒ සංස්කාර ස්වභාවය සූක්ෂමව දැක ගන්න එයා උත්සාහවන්ත වෙනවා. ඉතින් එතන තියෙනවා ධම්මවිචේ සම්බොජ්ජංගය. මොකද දැන් එකාතකින් බැලුවහම වැඩේ ටිකක් සීරු මාරුවෙන් කරන්න ඕනේ. කයේ දැනෙන වේදනාව දිහා බලනවා වගේ නෙමෙයි මේ හිතේ දුවන සිතුවිල්ලක් දිහා බලන එක. මොකද බැරි වෙලාවත් සතිය දුර්වල වුණොත් ඒකට අහු වෙනවා. ඕන්ට වඩා සමාධිය වැඩි වුණොත් සිතට සිතුවිලි එන්නේත් නැහැ. ඒ නිසා මේ පද්ධතිය දැන් බොහොම සමබර විදිහට පවත්වන්න අවශ්‍යයි. භාවනාවත් කෙරෙන්න ඕනේ. හැබැයි හිතට එන ඒවාට අහු වෙන්නත් බෑ. මතුවෙන දේ හොඳට සතිමත් වෙන්නත් ඕනේ. මේ විදිහට හිතට මතුවෙන හිතේ නැගෙන සිතුවිල්ල තේරුම් ගනිමින් ඒවා සමහරලාට ඇති වෙන ආකාරය තේරුම් ගනිමින් සමහර වෙලාවට ඒවා අපිව මුලා කරන දරන් මුලා කිරීම සඳහා කරන ප්‍රයෝග තේරුම් ගනිමින් ඒවට ඊට පස්සේ ස්වාභාවිකව මියැදෙන්න ස්වාභාවිකව වියකිලා යන්න බොඳ වෙලා යන්න ඉඩ දෙමින් යම් සියෝගාචරයට කටයුතු කරන්න පුළුවන් නම් අන්න එයා චිත්තානුපසනාවක නිරත වෙනවා. ඉතින් එතකොට මේ සිතුවිල්ලක හට ගැනීම ඒකේ තියෙන ප්‍රයෝග ස්වභාවය මුලා කරන ස්වභාවය කෙනෙක් හදන ස්වභාවය ඊළඟට එයා ආශය වෙලා යන ආකාරය ඉතින් මේ දේවල් තොරතුරු දැක ගැනීම ධම්මවිචේ සම්බොජ්ජංගේ වශයෙන් හඳුන ගන්න පුළුවන්. මොකද හිත කියන එක බොහොම සූක්ෂමව වේගවත්ව ක්‍රියාත්මක වෙනවා. දැන් හැබැයි එයාට මේ එක එක සිතුවිල්ලක් ගානේ නිවරදිව සුවසේ දැක ගන්න පුළුවන් වාතාවරණයක් හිත තුල ගොඩ නැගිලා තියෙනවා. දැන් ඔක්කොම එකට පැටලිච්ච සිතුවිලි ගොන්නක් රාශියක් නෙමෙයි තියෙන්නේ. එකක් පස්සේ එකක් එන ගතියක්. මේ එක එකක් ගානෙත් බොහොම සුවසේ හඳුන ගන්න පුළුවන්. ඉතින් එතකොට ධම්මවිචේ සම්බොජ්ජංගය දිනුනෙනවා. ඉතින් එතකොට විරිය සම්බොජ්ජංගය ගත්තොත් එයා ඒ සමාන සුවදායි වීරයක් නැත්නම් සමබර වීරයක් ඒ අවස්ථාවේදී පවත්වනවා. මොකද අනවශ්‍ය අන්දමකින් වීරිය දැඩි කරගෙන පවත්වන්න ගියොත් ඒත් කටයුතු සාර්ථක වෙන්නේ නැහැ. හිත එතකොට ඕනට වඩා විසිරෙන්න ගන්න. ඒ වගේමයි මේ කටයුත්ත නොකර හිටියොත් සමහර විට ඒ එන අරමුණු වලට මුලා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් සමහර විට කායික මානසික සුවය නිසා නිින්ද යන්නත් පුළුවන්. ඒ නිසා ඒ වීරිය සමකරගෙන මේ කටයුත්තේ නිරත වෙනවා. ඊට පස්සේ අපි තවදුරටත් කරගෙන යනකොට ඔන්න මේ සිතුවිලි වලින් වෙන මුලා කිරීම අඩු වෙලා දැන් ඔන්න සිතුවිලි සමනය වෙන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලා තරම් හිතට වෙහෙසක් නැහැ. සිතුවිල්ලක් ආවත් ඒක වැඩි කලබලයක් නොකර එයා යන්න යනවා. එතකොට කායික මානසික සැහැල්ලුවක් මානසික ප්‍රීතියක් මතුවෙන්න පුළුවන්. එතකොට පීති සම්බොජ්ජංගය පස්සද්දි සම්බොජ්ජංගය එන්න එන්න දියුණු වෙනවා. ඒ වගේමයි අපි හිතමු යම් අවස්ථාවක මේ පහළ වෙච්ච සංස්කාර ස්වභාවයන් ඇති වෙලා නැති වෙලා ගියා. අලුතෙන් එක්කෙනෙක් ආවේ නැහැ. යම්සේ හිඩසක්. සංස්කාරයන්ගේ සංසිඳීමක්. සංස්කාරයන්ගේ නොපැමිණීමක්. එහෙමත් නැත්නම් සිතුවිලි වල පහළ නොවීමක්. සංස්කාර සමනයක් යම් අවස්ථාවක වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ වෙලාවෙදිත් හිත කලබල කරගන්න නැතුව, සැක පහල කරගන්න නැතුව, නින්දර වට ගන්න නැතිව මේ සංස්කාර සංසිඳිච්ච ඒ හිතේ එකාතකින් කියනවා නිදහස භුක්ති විඳ ගන්න පුළුවන් නම් ඒ චිත්තානුපස්සනාවේ හතරවෙනි පියවරට විමෝචයං චිත්තං අස්සසීසාමිති සික්ඛති කියන පියවරට අපි පිවිසෙනවා. ඒ තත්වෙදිත් අපිට සාවධානව ඉන්න පුළුවන් නම් සතියෙන් ඉන්න පුළුවන් නම් අන්න එතනත් සති සම්බොජ්ජංගයක් දිනු වෙනවා. ඊළඟට එතන විමසන්න කියලා ලොකු අරමුණක් නැහැ. හැබැයි අරමුණක් නැති බව දැනගෙන ඉන්නවා. ධම්මවිචයක් තියෙනවා. ඒ වගේම සමබර වීරයක් පවත්වනවා. මානසික සුවයක්, සැපයක්, සංසිඳීමක් තියෙනවා. ප්‍රමෝදයක් තියෙන්න පුළුවන්. එතකොට පීති, පස්සද්දි, සමාධි තත්ත්වයක් තියෙනවා. දැන් මෙහෙම தත්වයකට පැමිණියොත් දැන් කරන්න කියලා විශේෂයෙන් දෙයක් ඇත්තේම නැහැ. බලන්න කියලා අරමුණක් ඇත්තෙත් නැහැ. පැමිණිච්ච අරමුණු සියල්ලම ෂේ වෙලා ගියා. අලුතෙන් කරන්න දෙයක් නැහැ. දැන් තියෙන්නේ සංසිඳිච්ච හිතක්. සාමකාමී හිතක්. කිසිවක් උපාදාන නොකරන චිත්ත මට්ටමක්. ඒතර මේ தත්වයේදී උපේක්ෂාවෙන් ඉඳීම හැර වෙන කළ යුතු කිසිවක් නැහැ. ඉතින් ඒකාතකින් කියනවා නම් උපේක්ෂා සම්බොජ්ජංගයේ සුවිශේෂීම මට්ටමක්, උත්කෘෂ්ඨම මට්ටමක්, සුපිරිසුදු මට්ටමක් තමයි එහෙමනම් දැන් යෝගාවචරයේ අත්දකින්නේ. ඒතර මේ தත්වයට අපි හිතමු යෝගාවචරයේ නැවත නැවතපත් වෙනවා. කායික සංස්කාරයන් සංසිඳීම, කාය සංස්කාරයන් සංසිඳීම ඔන්න කායනුපස්සනාවෙදිම සිද්ධ වුණා. වේදනාවන් සංඥාවන් සියල්ල සංසිඳීම ඔන්න වේදනානුපස්සනාවද සිද්ධ වුණා. ඊට පස්සේ ආ ක්‍රමානුකූලව චිත්තානුපස්සනාවෙත් හැසිරුණා. විවිධ සංස්කාර ධර්මයන් මතු වුණා. ඒවා දැකගත්තා. ඒවාට මුලා නොවීම නිසා ඒවා හිත අතහැරලා ගියා. එතකොට ඔන්න කායික මානසික සැහැල්ලුවක්, සහනයක්, සුවයක්, නිදහසක්, සංස්කාර සමනයක් යෝගාචරයේ භුක්ති විඳිනවා. දැන් ඊට වඩා කරන්න දෙයක් නැහැ. දැන් තියෙන්නේ දිහා පොඩ්ඩක් බලාගෙන ඉන්න. එහෙමනම් ඒ උපේක්ෂා සම්බොජ්ජංගය මෙතෙන්දි වඩන්න අවශ්‍යයි. එතකොට පස්සේ මේ தත්ත්වයට යෝගාවචරය ඉක්මනටමපත් වෙනවා. අපි හිතමු කලින් නම් මේ தත්ත්වයට එන්න එයාට විනාඩි 45ක් ගත වුණා. දැන් හැබැයි විනාඩි 30න් පැය භාගකින් එයා එතෙන්ට එනවා. ආවට පස්සේ තින් කරන්න දෙයක් නැහැ. පොඩ්ඩක් සංසිඳීමෙන් යුක්තව නිදහසේ ඉන්න විතරයි තියෙන්නේ. උපේක්ෂා සම්බොජ්ජංගේ තමයි තෙන්දි වැඩෙන්නේ. දැන් එතකොට අපි ටිකක් සංසන්දනාත්මකව බැලුවොත් හිත දිහා බලන්න ගිය මට්ටමේදී අපි ටිකක් අර සමාධිය ලිහිල් කළා, විවිධ සංස්කාරයන් මතුවෙන වාතාවරණයක් ගොඩනගපු මට්ටමේදී අපිට බොහොම යහසලුව මතුවෙන සිතුවිලි දැක ගන්න අවශ්‍යයි. ඒවට මුලා නොවීම සඳහා හොඳට වර්තමානයේම හිත රඳවමින් බොහොම සක්‍රීයව මේ මතුවෙන සිතවිල්ල දැනගන්න අවශ්‍යයි. ඉතින් එතෙන්දී සතිය හොඳට තීව්‍රව තියාගැනීම අත්‍යවශ්‍යයි. සක්‍රීය සත්‍වෙච්ච සතියක් තියෙනවා. ඒ වගේම මේ මතුවෙන සංස්කාරය හඳුනගන්නත් පුළුවන්. මේක කුසල් සිතක්, මේක අකුසල් සිතක්, මේක රාග සිතක්, මේක දේශ සිතක්, නැත්නම් මේක ඊර්ෂ්‍යා සහගත සිතක්. ඉතින් මේ වගේ විවිධ අන්දමකින් මේ හිතේ මතුවෙන විවිධ සංස්කාර ස්වභාවයන් සමහරට මතුවෙන්න පුළුවන්. ඒවත් යොසුලුව දැකගන්නත් පුළුවන්. වෙන් වශයෙන් දැකගන්නත් පුළුවන්. එක එකක් ගන්න ඇති වෙන නැති වෙන හැටි දක ගන්නත් පුළුවන්. ඒතකොට ධම්මවිචයත් බොහොම හොඳට ක්‍රියාත්මක වෙනවා. දැන් අපිටම මෙහෙම ක්‍රියාත්මක වෙද්දී ඔන්න හිත ටික ටික සංසිඳෙන්න ගන්නවා. මොකද අපි එකකටවත් මුලා වෙන්නේ නැහැ. මේ පැමිණෙන සංස්කාර එකක්වත් තවදුරටත් සංස්කරණය කරන්න යන්නේ නැහැ. ඒවා හැඩගන්වන්න, ඒවට වටිනකම් දෙන්න, ඒවට මුලා වෙන්න, ඒවට පුද්ගලත්වයක් ආරෝපණය කරන්න මොකක්වත් යන්නේ නැහැ. මේවා හුදෙක් සංස්කාර වශයෙන්ම දකිනවා. දැන් ඔන්න එතකොට මේවා සංසිඳෙන්න ගන්නවා. දැන් එතකොට අපි හිතමු සංසිඳුණා. සංසිඳිච්ච මට්ටමේදී දැන් එතකොට ධම්මවිචය කියන එක ගැන අපි හිතලා බැලුවොත් එතෙන්දී අලුතෙන් අරමුණක් හඳුනගන්න නැහැ. සංසිඳිච්ච ස්වභාවය තුළ බොහෝම බුද්ධිමත්ව ප්‍රඥාවෙන් වාසය කරන්න විතරයි තියෙන්නේ. සියලු සංස්කාරයන් කෙරෙහි පවත්වන උපේක්ෂාවක් සහිතව වාසය කරනවා. සතිමත් බවක් තියෙනවා. අර වගේ හැබැයි සක්‍රීය සතියක් නෙමෙයි, බොහොම උපේක්ෂාවට මුල් වෙච්ච සතියක්. සාවධානව ඉන්න සතියක්. નિરાයාස සතියක්. අපි ඊට පස්සේ උපේක්ෂාව පැත්තෙන් ගත්තොත් මුලදී ඒ විවිධ සංස්කාරයන් පහළ වෙනකොට අපි කුසල් කියලා ඒවා වර්ධනය කරන්න යන්නෙත් නෑ. අකුසල් කියලා ඒවා අපිට චෝදනා කරන්න යන්නෙත් නෑ. එතනත් එක්තරා දෝක මධ්‍යස්ථ බවක් තියෙනවා. ඉතින් බැලුවාම එතනත් උපේක්ෂාවක් තියෙන්නේ. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් නම් කුසල් සිතක් පහළුනහම ලොකු සතුටක් ඇති වෙලා සමාහලට ඒක වර්ධනය කරන්න යනවා. අපි හිතමු අපේ හිතේ මෛත්‍රී සහගත සිතක් පහළ වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි ඒක වර්ධනය කරන්න ඉගෙනගෙන තියෙනවා. නමුත් මෙතෙන්දී එහෙම කරන්නේ නැහැ. මෙතෙන්දී ඉන්නේ මධ්‍යස්තව. අපි හිතමු හිතේ වෛර සහගත සිතක් පහළ වෙනවා. ඉතින් ඉක්මනට මේක අයින් කරන සමය සාමාන්‍යයෙන් දඟලන්නේ. නමුත් දැන් එහෙම කරන්නෙත් නැහැ. යාට ස්වාභාවිකව වියැකී යන්න ඉඩ දෙනවා. යම් පමණක මධ්‍යස්ත බවක් උපේක්ෂාවක් යෝගාවචරයට අවශ්‍යයි මේ විදිහට කටයුතු කරන්න. ඉතින් එතකොට බැලුවාම අර විවිධ සංස්කාරයන් සහභා මේ සම්බන්ධ වෙන මතුවෙන මට්ටමේදිත් විවිධ සිතුවිලි මතුවෙන මට්ටමේදිත් එක්තරා අන්දමක මධ්‍යස්ත බවක් හිතේ තියෙනවා. උපේක්ෂාවක් හිතේ තියෙනවා. නමුත් ඒ උපේක්ෂාවට වඩා හුඟක් වෙනස් අර අන්තිමට අපි අත්දකින මේ සියලු සංස්කාරයන් සමණයට පත්වෙච්ච මට්ටමේදී දකින උපේක්ෂාව, ලබන උපේක්ෂාව. එතෙන්දි සංස්කාරයන්ගේ සංසිඳීම තුළ බොහොම මැදහත්ව වාසය කරනවා. ඉතින් බැලුවාම මේ උපේක්ෂා සම්බොජ්ජංගය එක්තරා අන්දමක විපරිණාමයකට ලක් වෙලා තියෙනවා. සතිය වුණත් එහෙමයි. සති සම්බොජ්ජංගය ගත්තත් දැන් හතරෙන් අන්තිම මට්ටමේදී විමෝචයන් චිත්තං කියන මට්ටමේදී ගත්තොත් එයාට තියෙන්නේ මේ අරමුණක් නැති සතියක් තියෙන්නේ. මුලින් තිබුණේ අරමුණු සහිත සතිමත් බවක්. දැන් තියෙන්නේ අරමුණු රහිත සතිමත් බවක්. ඉතින් හරිම විචිත්‍රත්වයක් තියෙනවා ඒක අතකින් බැලුවාම යෝගාවචර ජීවිතයක. එයා මුලින් බොහොම වික්ෂිප්ත මනසක් තිබිලා මෙලෝ සතියක් තිබුණ නැති හිතක යම් මූල කමඨහනක් පාදක කරගෙන සතියක් දියුණු කරගත්තා. ඊට පස්සේ යාට හැම තිස්සෙම අරමුණක් අවශ්‍යයි සිහිය දියුණු කරන්න. කය අසුරු කරගෙන සතිය දියුණු කරනවා. වේදනාවන් අසුරු කරගෙන සතිය දියුණු කරනවා. සංඥාවන් අසුරු කරගෙන සතිය දියුණු කරනවා. සංස්කාරයන් අසුරු කරගෙන සතිය දියුණු කරනවා. හැබැයි යම් අවස්ථාවක මේ සියල්ල සංසිඳුනොත් දැන් ඒකට සතිය නැත්තේ නැහැ. සතියවත් සතිමත් බවක් තියෙනවා. හැබැයි අරමුණක් ඇත්තේ නැහැ. එහෙනම් මෙතනට අපිට වචනයක් වශයෙන් નિરાයාස සතියක්, ස්වාභාවික සතිමත් බවක්, හුදෙක් දැනුවත් බවක් වගේ වචන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ බොජ්ජංග ධර්ම වල එක්තරා අන්දමක ක්‍රමානුකූලත්වයකුත් තියෙනවා. ඒ කියන්නේ සතිය හොඳට තහවුරු නොවි ධම්මවිචේ වඩා ගන්න විදිහක් නැහැ. ධම්මවිචේ වැඩෙනකොට තමයි වීරයෙකුත් යෙදෙන්නේ. තර ඒවා සමබර වෙනකොට තමයි ඔන්න ප්‍රීතියක් වැඩෙන්නේ. කායික මානසික සැහැල්ලුවක් දැනෙන්නේ. ඒ බඳු සැහැල්ලු කායික මානසික සුවදායි පරිසරයක තමයි සිත එකඟ වෙන්නේ. සමාධිමත් වෙන්නේ. සමාධිමත් වුණාට පස්සේ තමයි මුකුත් කරන්න නැත්තේ උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න තියෙන්නේ. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ බොජ්ජංග හත එක්තරා අන්දමකින් ක්‍රමානුකූලව තමයි පෙළ ගැහිගෙන එන්නේ. තවත් පැත්තකින් මේ බොජ්ජංග ධර්ම එක එකක් විපරිණාමයකට ලක්වීමකුත් සිද්ධ වෙනවා. මම දැන් උදාහරණ කීපයකින් විස්තර කරා. සතියේ විපරිණාමයක්, ධම්මවිචයේ විපරිණාමයක්, උපේක්ෂාවේ විපරිණාමයක්. අන්දමින් මේ ඒ අන්දමින් ඒ සම්බොජ්ජංගයත් එක්තරා අන්දමක විපරිණාමයකටත් ලක් වෙනවා. ඉතින් එතකොට බොජ්ජංග ධර්ම ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරද්දී මේ බොජ්ජංග ධර්මවල යම් යම් ගති ලක්ෂණ හේතු කරගෙන ඒවා එක්තරා අන්දමකින් කණ්ඩායම් ගත කළත් දේශනා කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් බොජ්ජංග සංයුක්තේ එනවා අග්ගි සූත්‍රය කියලා සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ධම්මවිචය විරිය පීති කියන මේ සම්බොජ්ජංග තුන හිත හොඟාවක් සක්‍රීය කරනවා. හිතේ එක්තරා අන්දමක සක්‍රීයත්වයක් නැත්තම් දේවල් විමසා බලන ගතියක් තමයි මේ සම්බොජ්ජංග ධර්ම තුනෙන් දිනු කරලා මතු කරලා ගන්න. හිත අවදි කරන ගතිය හොඟක් වැඩි එතන. එතකොට පස්සද්දි සමාධි උපේක්ඛා කියන සම්බොජ්ජංග තුන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තුන් දෙනා කරන්නේ හිත හොඟා තැම්පත් කරන එක, සමාධිමත් කරන එක, සාමකාමී කරන එක, මධ්‍යස්ත කරන එක. ඒගොල්ලෝ ඒ අරතරන් සක්‍රීය නැහැ. කලින් තුන් දෙනා තරම් සක්‍රීය නැහැ. ඒ වෙනුවට මේ තුන් දෙනා හිත සමනයටපත් කරනවා, සිසිල් කරනවා. ඉතින් එතකොට මේ කණ්ඩායම් දෙක සමබර වෙලා කටයුතු කළේ නැත්තම් එහෙමනම් ටිකක් දිගට යන්න අමාරුයි. මුලදී ඇත්තටම අර කලින් කණ්ඩායම තමයි සාමාන්‍යයෙන් ශක්තිමත්ව කටයුතු කරන්නේ. හැබැයි පස්සේ දෙවනි කණ්ඩායමත් හොඳට ක්‍රියාත්මක වෙනවා. කලින් කණ්ඩායම එතකොට ටිකක් සම කරන්න අවශ්‍යයි. කලින් කණ්ඩායම ඕනවට වඩා හැම තිස්සෙම ඉස්සරහින් හිටියොත් දෙවනි කණ්ඩායම පහළ වෙන්නේ නැහැ. දෙවනි කණ්ඩායමට තැනක් නැහැ. හැබැයි දෙවනි කණ්ඩායම ඕනට වඩා තැන ගත්තොත් හිත එතකොට නින්දට වැටෙනවා. හිත එතකොට කුසීත වෙනවා. සක්‍රීය නැහැ. හිතේ කර්මන්‍යතාවය අඩුයි එතකොට. එහෙමනම් ඒ අවස්ථාවකදී නැවතත් හිත සක්‍රීය කරලා ගන්න අවශ්‍යයි. පළවෙනි කණ්ඩායමට තැන දෙන්න අවශ්‍යයි. ඉතින් එතකොට මෙන්න මේ සමබරතාවය අවස්ථානුකූලව ක්‍රියාත්මක කරන්න සති සම්බොජ්ජංගය තමයි බුදුරජාණන් වහන්සේ කටයුතු කරනවා කියලා කියන්නේ. සතිකෝ අහම් භික්කවේ සබ්බත්තිකං වදාමි කියලා දේශනා කරනවා. ඒ නිසා මහණෙනි මෙන්න මේ සති සම්බොජ්ජංගය සෑම තැනකදීම සෑම අවස්ථාවකදීම දියුණු කිරීම වැදගත්, පැවැත්වීම වැදගත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර අනිකුත් බොජ්ජංග ධර්ම 6 කණ්ඩායම් දෙකකට ගොනු කළා අවස්ථානුකූලව තමයි පවත්වන්න අවශ්‍ය. එක කණ්ඩායමක් ඇතම් වෙලාවට පොඩ්ඩක් වැඩි කරන්න අවශ්‍යයි, ඇතම් වෙලාවට තවත් කණ්ඩායමක් අඩු කරන්න අවශ්‍යයි. ඒ හිතේ සමබරතාවයේ පිණිස, මානසික සුවතාවයේ පිණිස, මානසික නිරෝගීතාවයේ පිණිස ඒතර මෙන්න මේ බොජ්ජංග ධර්ම 6 ඒ කණ්ඩායම් දෙක සමබර කරගෙන පවත්වන්න අවශ්‍යයි. ඒතර සති සම්බොජ්ජංගයෙන් තමයි මේ හිතේ ස්වභාවය පිළිබඳව, හිතේ දැන් පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව නිවැරදි ඇගයීම් වාර්තාවක් සපයන්නේ. ඉතින් අන්න ඒ ඇගයීම් වාර්තාවට අනුව තමයි අපි එහෙනම් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ අදාළ කණ්ඩායම අඩු හෝ වැඩි කරන්න. එතකොට තමයි එහෙමනම් ඒ මානසික සුවතාවයක්, මානසික නිරෝගීතාවයක් ඇතුව වාසය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට අපි දැන් බැලුවාම ටිකක් වෙන වෙන පැත්තකට මේ ගමන හැරෙනවා. කියලා අපි මුලින් ගමන් කරව පැත්තම නෙමේ දැන් තියෙන්නේ. දැන් යෝගාචරයේ පැමිණෙනවා ටිකක් පරිණත මට්ටමකට. එයා කලින් තරම් දඟලලා කරන භාවනාවක් නෙමේ දැන් පස්සේ තියෙන්නේ. මේ යන දිහා බලලා කරන භාවනාවක්. දේවල් දිහා පෙළ ගැහෙන හැටි දැකගෙන ඒ අනුව අවශ්‍ය කුඩා කුඩා සකස් කිරීම, සූක්ෂම සකස් කිරීම කරමින් යන භාවනාවක්. තවත් පැත්තකින් කියනවා නම් කරන භාවනාවෙන් කෙරෙන භාවනාවකට හැරීමක්, පරිවර්තනය වීමක්. ඒතර මේ හැම එකකෙදීම ඒතර අපි දැන් තේරුම් ගත්තා වේදනානුපස්සනාවේදීත් චිත්තානුපස්සනාවේදීත් මේ සම්බොජ්ජංග ධර්මයන් ක්‍රමානුකූලව ඒ සම්බොජ්ජංගයේ විපරිණාමයන් සිදු වෙමින් ක්‍රියාත්මක වෙන ආකාරය. ඒතර පින්වත්නි අපි තවදුරටත් බලමු ඉදිරියේදී ධම්මානුපස්සනාවේදීත් මේ අන්දමින්ම මේ සම්බොජ්ජංග ධර්මයන් දිනු වෙන්නේ කොහොමද කියලා. ඉතින් අද අපි මේ විශේෂයෙන්ම සාකච්ඡා කරන්න උත්සාහවන්ත වුණේ වේදනානුපස්සනාවත් චිත්තානුපස්සනාවත් යම්සේ යෝගාවචරයක වඩනකොට මේ තුල කොහොමද සම්බොජ්ජංග ධර්මයන් දිනු වෙන්නේ කියන කාරණාව. ඉතින් කෙනෙකුට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන්. එතකොට දැන් කොහෙද ආනාපාන සතිය කියන ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන්. දැන් පින්වත් මේ ඕනම දෙයක් අපි වඩමින් වාසය කරද්දී ඇත්තටම හිතේ යම් මට්ටම් හසු වෙන්න පුළුවන් අපිට සමහරවිට අපේ සමබරතාවය අපි පවත්වපු සතිය දුර්වල වෙච්ච මට්ටම්. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි චිත්තානුපස්සනාවක් වුණත් වඩනකොට සමහර විට අපිට ධම්මවිචය ටිකක් දුර්වල වෙලා සතිමත් බවක් දුර්වල වෙලා අපි සමහරවිට මේ හිතේ ගොඩනැගෙන විවිධ කෙලෙස් බර ස්වභාවයකට අහු වෙලා ටිකක් දුර යන්න ඉඩ තියෙනවා. මොකද සතිය දුර්වල වුණා. අපිට එතන ඒ අපේ තහවුරු බවක් පවත්ව ගන්න බැරි වුණා. දන්නෙම නැහැ මායя දාපු ඇමට අපිව අහු වුණා. ඉතින් ඔන්න ඔය වගේ තැනකදී අපිට පිහිට වෙන්නේ ආයිත් ආනාපාන සතිය. ඒක නිරන්තරයෙන්ම අපිත් එක්ක ඉන්න යහළුවෙක් වගේ, කල්යාණ මිත්‍රයෙක් වගේ, එමත් නැත්නම් අපිට පිහිට වෙන්න තියෙන ෂේම භූමියක් වගේ අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා හිත නැවතත් අපේ පාලණයෙන් ගිලිහුනොත්, ඒ සමබරතාවය අපිට අහිමි වුණොත්, අන්නේ ඕනම තැනකදී නැවතත් කිසිම බයක් සැකක් නැතුව අපිට නැවත එන්න තියෙන ආනාපාන සතියට. ඒතර ආනාපාන සතිය කියන පදනම මත පිහිටාගෙන තමයි අපි මේ සම්පූර්ණ අභ්‍යාසය ක්‍රියාත්මක වෙන්නේ. ඒ අපි හදාගත්ත අපි කියනවා නම් වේදිකාව මත තමයි අපි මේ සම්පූර්ණ කටයුත්ත ක්‍රියාත්මක කරන්නේ. මොකක් හෝ අකරතැබ්බයකදී අපිට පිහිට වෙන්නේ ආනාපාන සතිය තමයි. ඒ නිසා ආනාපාන සතිය පාදක කරගෙන තමයි අපි මේක පටන් ගත්තේ. ඒක පසුබිමේ තියාගෙන මේක ෂේම භූමිය වශයෙන් පවත්වගෙන කල්යාණ මිත්‍රයෙක් මට ඕන්ලාවක ඉන්නවා කියලා හැඟීමකින් තමයි ඉදිරි කටයුතු ටික කරගෙන යන්නේ. ඉතින් අපි කොහේ හරි අඩපණ වුණොත්, කොහේ හරි දුර්වල වුණොත්, කොහේ හරි තැනකදී අපි අසරණ වුණොත් අපිට නැවතත් යන්න ආනාපාන සතිය තියෙනවා. ඒ නිසා අපිට තේරුම් ගන්න පුළුවන් මේ ආනාපාන සතිය පාදක කරගෙන අපි මේ ගමන් ගත්ත ගමනේ තමයි අපි දැන් මේ එක එක යුග පහු කරගෙන ගමන් කරන්නේ. හොඳයි, එහෙනම් අදත් අපි මේ බුද්ධ දේශනාව අනුසාරයෙන් අපේ භාවනානුයෝගී ජීවිතයට යම් යම් ගුරුහරුකම් ගැනීම සඳහා උත්සාහවත් වුණා. ඒ සඳහා තවදුරටත් උත්සාහවන්ත වෙමින්, ඒ සඳහා අපේ මනස විවෘත කර ගනිමින්, මේ ගුරුහරුකම් අපේ භාවනාවටත් එකතු කර ගනිමින්, අපි වඩන භාවනාවත් සාර්ථක කරගන්න අපි උත්සාහවත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවනුත් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අදත් ධර්මදේශනාව අවසානයේ යම් කෙනෙකුට ධර්මදේශනාව මුල් කරගෙන හෝ තමන් වඩන භවනා මුල් කරගෙන ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අවශ්‍ය නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
බුද්ධි රණවීර මහතාට අවස්ථාව තියෙනවා ඔබගේ ධර්ම ගැටලුව කෙටියෙන් ඉදිරිපත් කරන්න. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ.
ඔක කියන්න අපිට ඇහෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. ඔව් ස්වාමීන් වහන්ස, දැන් ආනාපාන සති සූත්‍රය කියලා අපි දැන් මේ දේශනා මාලාවේ විපස්සනා මූලික කරගත්ත මේ දේශනාවක් මේ සිදුනේ ස්වාමීන් වහන්ස. එතකොට සමහරක් අය හිතනවා ආනාපාන සති සූත්‍රය කිව්වම මේ සමතේ මූලික කරගත්ත සූත්‍රයක් කියලා. එතකොට ස්වාමීන් වහන්ස එතන ඒ ගැටලුව පොඩ්ඩක් निराකරණය කරලා දෙන්න පුළුවන්ද?
ඔව්, උනාකරණය කළ දෙන්න පුළුවන්. දැන් ඇත්තටම මේ සූත්‍රයේදී ඇත්තටම කෙනෙකුට සම්පූර්ණයෙන්ම අපි මේක සමතේට දාලා කතා කරොත් එතකොට අපිට විපස්සනාව හම් වෙන්නේ එහෙමනම් ධම්මානුපස්සනාදි විතරයි කියලා තමයි කියන්න වෙන්නේ. තවත් පැත්තකින් මේක සම්පූර්ණයෙන්ම විපස්සනාවට දාලා කතා කරොත් ඉතින් එහෙමනම් අර අපි හිතමු මුල් මට්ටම සතෝ වාස සති සතෝ පස්ස සති කියන වගේ මට්ටමකදීත් විපස්සනාවක් වැඩෙනවද කියලා කෙනෙකුට ප්‍රශ්න කරන්නත් පුළුවන්. ඒ නිසා එකාතකින් කියනවා නම් මෙතන මේ දෙකම තියෙනවා කියලා කියන්න පුළුවන්. මුල් මට්ටමේදී ටිකක් සමතේට බරගතියක් තියෙනවා. හැබැයි පස්සේ සම්පූර්ණයෙන්ම විපස්සනාවට හැරෙන ගතියකුත් තියෙනවා. ඉතින් ඒකයි මම අර බොඤ්ඤංග ධර්මයන් උනත් දේශනා කරද්දී පොඩි මතක් කිරීමක් කරේ. අපි දැන් සමාධි සම්බොඤ්ඤංගයක් ගත්තොත් චිත්තානුපස්සනාවේදී උනත් විවිධ සිතුවිලි පහළ වෙනවා, සංස්කාරයන් පහළ වෙනවා. අපිට ඒ පහළ වෙන සිතුවිල්ලේ එතන සිහිය පවත්වන්න පුළුවන්කමක් අවශ්‍යයි. එතන සමාධිමත් වෙන්න සමාධිමත් බවක් අවශ්‍යයි. එතකොට තියෙන බොහොම සූක්ෂම සතිමත් බවක්. ඒ පහළ වෙන අරමුණේ සතිය පිහිටවනවා. එතන හොඳට විමසලා බලනවා. ඒ කියන්නේ තත්ත්ව විපස්සතිය කියන ඒ විපස්සනාවක් සිද්ධ වෙනවා. එතන පවත්වන සමාධිමත් බවක් තියෙනවා. ෂණික සමාධියක් තියෙනවා. හැබැයි පස්සේ අපි හිතමු මේ සංස්කාරයන් සමතේකටපත් වෙනවා. ඉතින් එතකොට අපිට ඒ තරම් අරමුණක් ඇත්තේ නැහැ. හැබැයි හිතේ සතියක් තියෙනවා. හිතේ එකඟතාවයක් තියෙනවා. සමාධිමත් බවක් තියෙනවා. හැබැයි ලොකු අරමුණක් නැහැ. ඉතින් එතකොට මෙතනත් විපස්සනා මූලික කරගත්ත සමතයක්. ඒ නිසා මේවා අපි ඉරක් ඇඳලා වෙන් කරන්න හරි අමාරුයි. මේ දෙකේම සංකලනයක් තමයි මේ තුල ක්‍රියාත්මක වෙන්නේ. එතකොට සමතයයි විපස්සනාවයි බොහොම අත්වැල් බැඳගෙන ඔවුනොවුන්ට උපකාර කරගෙන යන ගමනක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි මේ සූත්‍රය පූර්ණ වශයෙන් සමතයක් දාලා දේශනා කිරීම හෝ පූර්ණ වශයෙන් විපස්සනාවක් දාලා පමණක් දේශනා කිරීම වෙනුවට අපිට කියන්න පුළුවන් මේ දෙකේම සුසංයෝගයක්. මුලදී යම් පමණක සමත ලක්ෂණක් තියෙනවා. හැබැයි පස්සේ ලස්සනට විපස්සනාවට හැරිලා විපස්සනාව කුළු ගන්නවන ගතියක් තියෙනවා. ඒ වගේමයි විපස්සනාව හැදුනට පස්සේ තවත් පැත්තකින් නිකන් සමතයට ගියේ පැත්තකුත් තියෙනවා. සමතයක් වැඩෙන පැත්තකුත් තියෙනවා. දැන් සංස්කාර සමතයක් කියන කියද්දිත් දැන් කාය සම්පූර්ණයෙන්ම සුවපත් වෙලා වේදනාවන් සමනයටපත් වෙලා සංඥාවන් සමනයටපත් වෙලා ඒ තියා හිතේ පැන නැගිච්ච සංස්කාරයන්ුන් සමනයටපත් වෙලා. ඉතින් එතනත් පූර්ණ වශයෙන් විපස්සනාවෙන් ලැබපු අත්දැකීමක්. හැබැයි ඒක සමතයට කිට්ටුයි. ඉතින් ඔය කාරණාව ඇත්තටම අපිට ටිකක් ගැඹුරින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සලායතන විභංග සූත්‍රයේදී. දැන් තනිකර විපස්සනාවෙන් පටන් ගන්නනේ. හැබැයි අන්තිමට ගිහිල්ලා පිවිසෙනවා අපි උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිතා කියලා සම්පූර්ණ මේ අරූප ධ්‍යාන මට්ටමකට. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී අපිට හරි අමාරුයි කියන්න මේ අනිවාර්යයෙන්ම තනිකරම විපස්සනා විතරයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම තනිකරම සමතේ විතරයි තියෙන්නේ කියලා එහෙම අන්තගාමීව යන්න අවශ්‍ය නැහැ. මේ දෙකේ හරි ලස්සන සුසංයෝගයක් තියෙනවා කියලා කියන්න පුළුවන්.
එහෙමයි ස්වාමීනි. එතකොට අර ධ්‍යාන මූලික කරගෙන සමත ධ්‍යාන මූලික කරගෙන යන ආනාපාන සති දේශනාවක් ධම්ර වෙනම දේශනා කරලා තියෙනවද?
ඔව්. ඇත්තටම මේකෙදි ධ්‍යාන මූලික වීමක් හිතන්න අමාරුයි. මොකද දැන් අපිට ඕන නම් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඔය පීතිපටි සංවේදී සුඛපටි සංවේදී කියලා වගේ කියන තැන්වලදී මේ කතා කරන්නේ ධ්‍යානයි කියලා. නමුත් එතෙන්දී අපිට වේදනානුපස්සනාවක් එහෙමනම් වඩන්න හැකියාවක් නැති තරම්. මොකද ධ්‍යානයක ලක්ෂණය තමයි ඒ හිතේ පහළ වෙන යම්සි නිමිත්තක් මුල් කරගෙන ඒ නිමිත්ත දිහා බලාගෙන ඒ නිමිත්ත මතට හිතපත් කර ගැනීම. ඒ නිමිත්තත් එක්ක ඒකාත්මීය වීම. ඒ නිමිත්තයි හිතයි එකක් වීම. ඉතින් එතකොට ඒ බඳු තැනක ඉන්න තාක් විපස්සනාවක් වඩන්න බෑ. ඒ නිසා සමතයානික විපස්සකයා වුණත්, يعني සමතයෙන් පටන් ගත්ත විපස්සනා යෝගාවචරයේ ගුණත් කරන්න තියෙන්නේ. එයා සමතයක් වඩනවා, පිටමු ධ්‍යානයක් වඩනවා. ඊට පස්සේ විපස්සනාවට හැරෙන්න නම් ඒ ධ්‍යානයෙන් එළියට ඇවිල්ලා තමයි ආ විපස්සනා කරන්නේ. දැන් මෙතනදී අපි තුමේ පීතිපටි සංවේදී සුඛපටි සංවේදී කියලා කියන මට්ටම් වලදී කෙනෙක් කිව්වොත් මේ ඇවිල්ලා කතා කරන්නේ ප්‍රථම ධ්‍යානයයි නැත්නම් ද්විතීයික ධ්‍යානයයි කියලා. ඉතින් එතකොට අපිට එහෙමනම් ඇයි බුදුරජාණන් වහන්සේ මෙතන වේදනානුපස්සනාවක් වඩනවා කියලා කියන්නේ? දැන් බුදුරජාණන් වහන්සේමනේ කියන්නේ මෙන්න මේ කොටස් හතර මහණෙනි අයිති වෙන්නේ වේදනානුපස්සනාවට කියලා දේශනා කරනවා. ඉතින් අපිට තේරෙනවා එතකොට වේදනානුපස්සනාවේ තියෙන එක ප්‍රධාන අංගයක් තමයි වේදනාව වේදනා වශයෙන් හඳුනා ගැනීම. ඒ කියන්නේ ඒ අත්දැකීම තුළ හිර වෙලා ඒකේ ඒකාත්මීය වෙලා එය බවටපත් වෙලා ඉන්නවා වෙනුවට ඒකෙන් එළියට ඇවිල්ලා බලන ගතිය. පරතෝ බැල්මකින් බලන ගතිය. සිද්ධියට සිදුවෙන්න දීලා අත්දැකීමට යන්න ඉඩ දීලා අත්දැකීමෙන් බැහැර වෙලා බලන ගතිය. අන්නේ සතිපට්ඨාන දෘෂ්ටි කෝණය මේ මුළු කොටසෙම තියෙනවා. ඉතින් ඒ නිසා අපිට කියන්න බැහැ මේක මේ ධ්‍යාන වලට පිවිසීම සඳහා කරපු දේශනාවක් කියලා. ඇතම් විට ධ්‍යානයට යන්න ඉඩ තියෙනවා. නැහැ කියන්නත් බෑ. මොකද මේ තීවල් පෙළ ගැහිලා එනකොට සමාලයට හිත ධ්‍යානගත වෙන්න පුළුවන්. නමුත් එතනින් එළියට ඇවිල්ලා තමයි හැමතිස්සෙම මෙහෙමනම් කායानुපසනාවක්, වේදනානුපසනාවක්, චිත්තානුපසනාවක්, ධම්මානුපසනාවක් වඩන්න තියෙන්නේ. ඒක තමයි දේශනාවේ මුඛ්‍ය පරමාර්ථය. ඒ කියන්නේ සතිපට්ඨාන ධර්ම හතර ආනාපාන සතියෙන් වඩා ගන්නේ කොහොමද කියන එකයි දේශනාවේ පරමාර්ථය. ඊට පස්සේ ඒ සතිපට්ඨාන හතර තවදුරටත් ප්‍රගුණ කිරීම තුලින් බොජ්ජංග ධර්ම හත වඩා ගන්නෙ කොහොමද කියන කාරණයයි දේශනාවේ පරමාර්ථය. බොජ්ජංග ධර්ම හත තවදුරටත් දියුණු කිරීම තුලින් විඥා විමුක්ති කියන මගඵල සාක්ෂාත් කරගන්නෙ කොහොමද කියන එකයි දේශනාවේ පරමාර්ථය. එතකොට බැලුවහම අර සම්පූර්ණ ප්‍රතිපදාව මේක තුල පෙළ ගැස්සලා තියෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ, තව එක ගැටලුවක් තියෙනවා. ස්වාමීන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් වහන්සේ මහරහතන් වහන්සේ නම. එතකොට උන්වහන්සේට දස සංඥා සූත්‍රය අනිත් රහතන් වහන්සේලාට පොච්චංග සූත්‍රයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඇයි කියලා කියන්න පුළුවන්ද ස්වාමීන්
වහන්සේ? මට මෙහෙම නිකන් අදහසක් කියත හැකි. දැන් බොජ්ජංග ධර්ම හත දැන් අදත් අපි ටිකක් සාකච්ඡා කළා. දැන් ඒවා හොඳට පෙළ ගැහිලා එනකොට මනසේ එක්තරා අන්දමක සක්‍රීය වීමක්, සතිමත් වීමක්, ඊළඟ වීරය සමබර වීමක්, ඉතින් මේ ඔක්කොම ටික වෙලා සිතේ ප්‍රීතියක්, ප්‍රමෝදයක්, සැහැල්ලුවක්, සමාධිමත් බවක්, අන්තිමට ආයෙත් නිකන් සම්පූර්ණයෙන් සුවපත් වීමක්. ඒක දිහා බලන් සිටීමක්, උපේක්ෂාවක්. ඒතර මෙන්න මේ වගේ හරි ලස්සන අර ක්‍රියාදාමයක් හිත ඇතුලේ මානසික පරිවර්තනයක් හිත ඇතුලේ සිද්ධ වෙනවා බොජ්ජංග ධර්ම ගැන අපි කතා කරද්දී. ඒ බොජ්ජංග ධර්ම හත හොඳට මෙනෙහි කරද්දී බොජ්ජංග ධර්ම හත තුල හිත පණ ගැන්විලා එනකොට. ඉතින් ඒක ඒ නිසා ඒ මානසික සුවපත් භාවයකට මේ බොජ්ජංග ධර්ම හත මුල් වෙනවා කියන එක ඉතින් හිතා ගන්න පුළුවන්. මානසික සුවපත් භාවයක්, මානසික නිරෝගී බවක් ටික ටික ඒ අවසාන කොටස් වෙනකොට හරියට යනකොට පස්සද්දි සමාධි උපේක්ඛා පැතිවලට යනකොට ඉතින් මානසික සුවපත් භාවයක් ඉතින් කෙනෙකුට අත්දැක ගන්න පුළුවන්. ඒ නිසා මේ මානසික සුවපත් භාවය කායික සුවපත් භාවය සඳහා හේතු වෙනවා කියන එක ඉතින් කවුරුත් දන්න දෙයක්. කියන්නේ අපි හිතමු මානසික ප්‍රශ්නයකුත් මෙතන තිබුණා නම් ඒ මානසික ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම සුවපත් වුණා. ඉතින් එතකොට දැන් තියෙන්නේ කායික ප්‍රශ්නයක් විතරයි. ඒ කායික ප්‍රශ්නයත් එතකොට සුවපත් වෙලා ආවි. මොකද මනස සුවපත් නිසා ඒකෙන් ලොකු අත්තලක් පිටුවහලක් ලැබෙනවා, කයත් සුවපත් වෙන. ඒ නිසා අපිට ඒ පැත්තෙන් කියන්න පුළුවන් ඒ බොජ්ජංග දේශනාවලදී මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ එතකොට බොජ්ජංග ධර්ම වලට අහුන්කම් දීලා සූපත් වුණා කියලා ඉතින් ඒ දේශනාව අනුව හිතා ගන්න පුළුවන්. දැන් ගිරිමානන්ද සූත්‍රයේදීත් ඔය වගේ දෙයක් හිතා ගන්න බැරි නැහැ. දැන් උන්වහන්සේටත් අර දස සංඥා වලදී අනිත්‍ය සංඥාව, අනත් සංඥාව, ඉතින් ওই විදිහට හරි ලස්සන මේ ඉතාම ගැඹුරු විපස්සනා මාලාවක් තමයි එතන තියෙන්නේ. අසුභ සංඥාව ඉතින් ඔහොම කියාගෙන කියන්නේ යනවා. අන්තිමට මේ සංඥාවන් මුදුන්පත් කර ගැනීම සඳහා ප්‍රායෝගික මේ සංඥාවන් වඩා වර්ධනය කර ගැනීම සඳහා ඉදිරිපත් කරන ප්‍රායෝගික වැඩපිළිවෙල වශයෙන් තමයි ආනාපාන සතිය දේශනා කරන්නේ. එතන ආනාපාන සතිය සංඥාවක් නෙමෙයි, ආනාපාන සතිය අපිට එතන සලකන්න වෙන්නේ ක්‍රමවේදයක් වශයෙන්. ඒතොර එතනදිත් මේ 16 ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතොර මේ 16 ආකාරය යම් සිනේක වඩනවා නම් අපිට තේරෙනවා එතකොට එයා සතිපට්ඨාන හතරත් සම්පූර්ණ කරනවා, බොජ්ජංග හතත් සම්පූර්ණ කරනවා, විජ්ජාය මුත්‍ති කියන කොටස් දෙකත් සම්පූර්ණ කරනවා. ඉතින් ඒ නිසා අපිට මේ දේවල් නැහැ කියන්න බෑ. ඒ කියන්නේ එතෙන්දී බොජ්ජංග හත විතරයි කිව්වේ, අනිත් ඒවා කිව්වේ නැහැ. මෙතෙන්දී නම් බොජ්ජංග ධර්ම හතයි තවත් සංඥා නමයකුයි කිව්වා එහෙමමත් කියන්න බෑ. ඉතින් මේවා ඔක්කොගෙම එක්තරා අන්දමක සංකලනයක් තියෙනවා කියලා තමයි කියන්න වෙන්නේ.
අවසරයි ස්වාමීන් වහන්සේ, එහෙමද?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ, මේ මට මේක මම අද ඔබ වහන්සේගෙන් නිකන් හඬම කියලාම හිටපියෝ ගැටලුවක්. නමුත් මට හිතෙනවා බෝහාසයේ ධර්ම දේශනාවට සවන් දෙමුනට පස්සේ යම් දුරකට ඒක විසඳුණා කියලා ඒ මම මගේ භාවනාව සම්බන්ධව ගැටලුවක් සම්බන්ධවයි මම මේ අහන්නේ. මම දැන් සුමානික විතර කාලෙක ඉඳලා අත්දකින්න දෙයක්. මම පාන්දර 4ට විතර අවදි වෙලා භාවනා කරනවා 6 විතර වෙනකන්. පහුගිය ටිකේම මට මේ ආනාපාන සතිය තමයි කොහොම කරන්නේ විනාඩි දෙක තුනකින් වගේ මට සමේ ආනා මේ සමනේ වෙලා
වේදනාවත් නැතු වේදනාවක් කායික කායත් මනසත් දැනෙන්නේ නැති තරමටම ඉක්මනටම එනවා. නමුත් මේ ටික දවසක ඉඳලා මට මනසට එක එක සිතුවිලි පුදුම විදියට සිතුවිලි ගලාගෙන එනවා. ඒවා දිහා මම සත්‍යමත්ව බලාගෙන ඉන්නවා. එන සිතුවිල්ල දිහා බලලා ඒක එකට යnderලා බලාගෙන ඉන්නවා. එහෙම දැන් සුමානික විතර ඉඳලා මට දිගටම ওই විදිහට තිබුණා. මේ පාලනය කරගන්න බැරි තරමට මට ඒ සිතුවිලි ගලාගෙන ඇවිල්ලා සමහර වෙලාවට හිතුණා මම භාවනාවේ වැරදි මඟකට යනවාද කියලා. නමුත් මම අද වහන්සේගෙන් අහලා ඒ ගැන මේ යම්කිසි වැටහීමක් ලබා ගත්තා. අද දවසේ භාවනාවේ අත්දැකීමේදී මට සිතුවිලි යම්කිසි වෙන වේලාවක පෙළ ගැස්මක් තිබුණා. නිකන් කලබමේ හොයවා ගන්න බැරි වාව සිතුවිලි පෙළ ගැස්මකට එකට පේලීකට ගිහිලා එන්න වගේ දැනුණ මම ඉතින් බලාගෙන ඉඳලා ඒ සිතුවිලි එකින් එකට යන්න ඇරලා බලන් හිටියා. ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට මට දැනුණා දිනුම්මත්වම්ම මගේ ඔළුව ප්‍රදේශයේ විරුද්ධ වෙලා මොනවද අවකාශයට ගලාගෙන යනවා වගේ. මම ඒ දිහත් බලාගෙන හිටියා. සමහර වෙලාවට මුකුත්ම නැතුව විනාඩියක් දෙක තුනක් වගේ මුකුත්ම නැතුව හිටියා. එහෙම ඉඳලා ස්වාමීන් වහන්සේ දිගටම එහෙම තිබුණා. සිතුවිලි ගලාගෙන එන දිහා බලාගෙන ඉඳලා ඒක ක්‍රමක්‍රමයෙන් මට මම මගේ භාවනාව අවසන් කළා. ස්වාමීන් වහන්සේ මට හිතෙනවා ඔබ වහන්සේගෙන් එකෙන් පිළිතුරක් ලබා ගන්න.
හොඳයි. ඉතින් මං හිතනවා පිළිතුරු ලැබිලා තියෙන්නේ, කරගෙන යන විදිය හොඳයි. ඔකට ඔහොම වෙන්න ඉඩ හරින්න. දැන් අද අපි ඉගෙනගත්ත දේවත් මතක් කරගන්න. ඉතින් ඔය ටික එන්න ඉඩ හැරලා අතහරින එක තමයි වඩාම වටින්නේ. නැතුව අපි කකුලෙන් පාගගෙන එන්න ඉඩ නොදී මේ වීරයෙන් යටපත් කිරීම නෙමෙයි වැදගත් වෙන්නේ. මේ සිතුවිලි වලට එන්න ඉඩ හරිනවා, ඒවා හොඳට ඒවා ගැන සතිමත් වෙනවා, ඒ එකක් ගැන විමසනවා අවශ්‍ය නම්. ඊට පස්සේ ඒවට යන්න ඉඩ හරිනවා. යන්න ඉඩ හරිනවා කියන්නේ ඒවායේ තුලිනුත් අපි ඉගෙන ගන්නවා. මේ සිතුවිලි කියන්නේ ස්ථිර පදිංචි කාර්යය නෙමෙයි. මේගොල්ලෝ ඇවිල්ලා බලලා යන කට්ටිය. ඒගොල්ලෝ ඉඩම් ගන්න එන, ගෙවල් ගන්න එන කට්ටිය නෙමෙයි. අපි තමයි අනවශ්‍ය විදිහට ඒගොල්ලන්ට ඉඩම් දීලා තියෙන්නේ, ගෙවල් දීලා තියෙන්නේ. නැත්තම් මේගොල්ලෝ මේ ඇවිල්ලා බලලා යන කට්ටිය. ඒක තේරුම් අරගෙන එන අයට යන්න දෙන්නයි තියෙන්නේ. එතකොට ඉතින් අපිට බොහොම සාමකාමීව ඉන්න පුළුවන්. ඉතින් ඒ සාමකාමී බව තේරුම් ගන්නයි අවශ්‍ය. ඒ බඳු සාමකාමී බවක් අපි කාටත් උරුමයි. නමුත් ඉතින් අපි මේ විහිං දාගත්ත ප්‍රශ්නයක් තමයි තියෙන්නේ.
එමයි ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේගේ ධර්මදේශනෙන් ඒක වැටහුණා. මම ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටළුව ප්‍රභාගම්ගේ ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
අපි සිහිනට දකින්නේ ස්වාමීන් වහන්සේ අපේ අනුසය අවස්ථාවද සිටේ තිබෙන
ටිකක් දුරට ඒකේ සම්බන්ධයක් තියෙනවා කියලා කියන්නත් පුළුවන්. මොකද හුඟක් වෙලාවට දැන් අපි අවදියෙන් ඉන්න වෙලාවේදී අපි හුඟා සමහරවිට අපිට නිකන් පාලනයක් සහිතව ඉන්නේ. අපි දේවල් වලට එන්න මතු වෙන්න දෙන්නේ නැහැ. අපි බොහොම සදාචාර සම්පන්නව එහෙම වාසය කරනකොට අර අපේ ප්‍රകൃතිය ටිකක් මතු වෙන්න සමහරවිට ඉඩකඩ මදි වෙන්න පුළුවන්. නමුත් අපි නිදාගත්තාම මනස එයාට කැමති විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපේ යටි මනසේ තියෙන යටි සිතේ තියෙන යම් යම් ආකල්ප, අපේ යටි හිතේ තියෙන යම් යම් අපි ඉෂ්ට කරගත්තේ නැති ආශාවන්, නැත්නම් අපේ යටි හිතේ තියෙන අමුතු අන්දමක හැසිරීම, අන්‍යගේ දේවල් ඇතරම මතු පිටට එන්න පුළුවන් සිහිනයක ස්වභාවයෙන්. ඒවා නිශ්චිත වශයෙන්ම 100%ක්ම එහෙමයි කියන්නත් බෑ. හැබැයි ඒවා යම් යම් ගති ලක්ෂණ තියෙන බව හොයාගෙන තියෙනවා. දැන් ඔක බටහිර මනෝවිද්‍යාව පැත්තෙන් නම් ඔය සිහින සම්බන්ධයෙන් සිහින අධ්‍යයනය කිරීම ඒගොල්ලන්ගේ එක කොටසක්. දැන් ඔය ෆ්‍රොයිඩියන් සයිකොලොජි ඒ වගේ පැතිවලදී එහෙම ඒවා ටිකක් ඉතින් කතා කරනවා. ඉතින් ඒ නිසා සිහින වල යම් නිරූපණයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. අපේ අර සැඟවුණු චරිතයක් ඒකෙන් නිරූපණය වෙනවා කියලා කියන්න පුළුවන්. එහෙනම්
ඒකට ස්වාමීන් වහන්සේ දැන් පරියන්කේදී කාය සංස්කාරයි වචි සංස්කාරයි සංසිදුනහම අර තීන මිද්ද වගේ අවස්ථාවකට එනවා සම්නස. එතකොට එතෙන්දී අර නිකන් හීන කියන්නත් බෑ, ඒක අඳුන ගන්න බෑ. මොනවාද අර ඇවිල්ලා ඒවා ආයි පරයන්කෙන් ඉවත් වුණාම ඒ මොනාරි කියලාත් මතක් වෙන්නේ
නැහැ. හරි.
ඒත් අර ඊට පස්සේ සංසිදෙන ස්වාමීන් වහන්සේවත් ඒ ඒවයි මේවයි සමානයි.
නෑ එහෙමම අපි හිතන්නත් අවශ්‍ය නැහැ. මොකද අපිට අපේ ගාව තියෙන අනුසය ධර්මය හොඳින් තේරුම් ගන්න වකවානුවක් කාල පරිච්ඡේදයක් ඉස්සරහා දිනනවා. ඒ කියන්නේ දැන් ඔය ඉස්සරහාට දැන් ඔය දැන් මතුවෙන ඔය සියලුම සිතුවිලි ස්වභාවයන් සංස්කාර ස්වභාවයන් අතහැර දමමින් ඒවත් ඇවිල්ලා ඇතිලා නැතිලා යන ස්වභාවයන් තේරුම් ගනිමින් අපි ඉස්සරහට යන්න අර අපි අද කතා කරපු අර විමෝචයන් චිත්තං කියන මට්ටම හිත බොහොම නිදහස්ව දේවල් මට පිහිටගන්නේ නැතුව දේවල් වල පැටලෙන්නේ නැතුව විවේකීව ඉන්න ගතිය හිතේ දිනු වෙන්න ගන්නවා. හැබැයි ඒ තත්වයේදී ඒත් හැබැයි හිතේ වංචනික අන්දමින් යට තියෙන විවිධ ආකල්ප චර්යාවන් අපිටම ආවේනික යම් යම් ආසාවන් තියෙන බව ඔන්න ඊට පස්සේ අපිට තේරෙන්න ගන්නවා. ඉතින් එතන තමයි අපිට මේ අනුසය ටික අහුවෙන්නේ. මේ මගේ චරිතය කියලා මම මොනවාද මේ දිනු කරගෙන තියෙන්නේ? මගේ චරිතය කියලා නැත්තම් මොනවාද මේ ක්‍රියාත්මක වෙන්නේ? ඇයි මම මේකට විශේෂයෙන් ආස කරන්නේ? ඇයි මම මේ හැඩයට විශේෂයෙන් ඇලුම් කරන්නේ? ඇයි මම මේ පාටට විශේෂයෙන් ඇලුම් කරන්නේ? ඇයි මම මේ රසයට විශේෂයෙන් ඇලුම් කරන්නේ කියලා අන්න ඒවැය තමයි ඇත්තටම අපේ සංගවුණු අනුසයක් මේ හිතේ යම් යම් රටාවන් හඳුනගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. දැනට ඔය එන දේවල් එහෙම ඒ අතරලා දාන ඉන යන හැටි දැකලා අතරලා දාන්න ඒවා ඒ තරම්ම විමසන්න අවශ්‍ය නැහැ.
ස්වාමීන් වහන්සේ මේ භාව පරියන්කේදී එන ඒ thoughts අඳුනගන්න බැහැ මට ඒ
තැනදී. වෙන්න පුළුවන්. ඊට
පස්සේ මම හිතුවා මතක නැහැ මට.
අවශ්‍යත් නැහැ. එහෙන මතක කරගන්න අවශ්‍යත් නැහැ. අර හිත තැම්පත් වෙච්ච වෙලාවට නිකන් වක්කඩ කැඩුවා වගේ හෝ ගාලා එන්න පුළුවන්.
අන්න
ඒක ඒක ඇවිල්ලා නිකන් යන්නේක හොඳයි.
ඒක ස්වාමිනාස අවසර මේ භාවනාවේදී ඒ කාය සංස්කාරය වචි සංස්කාරය සංසිඳලා තීන මිද අවස්ථා පසු කරමින් ඉන්න වෙලාවට දේවර්ගේ කරේ දරුවෙක් කර බෝලයක් විමට දැම්මා ඒක ඇත්තට බාස්කට් බෝල් එකක් එක වෙනදට ඇහෙනවා නමුත් මේ වෙලාවේ ලොකු සද්දකින් මට ඇහුනේ මං භාවනාවේ ඉඳලා පාට මාත් ගැස්සීමක් ආවා. එතෙන්දී මට තරහක් ආවේ නෑ. භාවනාවක් හැදුනා කියන ඒ සිතුවිල්ල ආවා. ඊපස්සේ ඒකත් යන දියන් ඉමින් බලන් ඉඳලා නැවත හුස්මරැල්ලේ ඇතිවීම නැතිවීම දෙසට යොමු වුණා. මට හරි ලොකු හાર્ට් බීට් එකයි මුළු කයම අර කැඩුන නිසා දන්නේ සමහරවිට ලොකු මේ අර ভাইබ්‍රේෂන් එකක් වගේ ඇඟේ හරියට දවසක් වගේම තිබුණා ඒ නිකන් බය ගැතියක් වගේ ඇඟ වේගුදන ගැතියක්.
හරි.
ඒක ඔබ වහන්සේකින් මට දැනගන්න සම්ස තෙරුවන් වහන්සේ සම්හස.
හොඳයි තෙරුවන් සන්නයි. ඉතින් ඒක දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි බොහොම සංසිඳිච්ච මට්ටමක සාවධාන මට්ටමක ඉන්නකොට අර වගේ පුංචි සද්දයක් වුණත් බොහොම ප්‍රබලව දැනෙනවා. ඉතින් එතකොට නිකන් අපි තිගැස්සීමකට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒක හැබැයි ඉතින් පොඩක් තේ විඳ දරාගෙන යන්න වෙනවා. මොකද ඉතින් අපිට කියන්න බෑනේ අනිත් අයට ඔක්කොම සද්ද නොකර ඉන්න කියලා. ඒ නිසා ඒ වගේ තැන්වලදී ඉතින් අපි ප්‍රඥාවෙන් ඒක පොඩ්ඩක් සුද්ධ කරලා දාන්න අවශ්‍යයි. මේක මේ නිකන් පුංචි තද්දයක්. ඒ වුණාට අර හිතේ තියෙන සමාධිමත් ගතිය නිසා සංසිඳිච්ච ගතිය නිසා මේක පොඩ්ඩක් වර්ධනය වෙලා මට දැනුණා කියලා පොඩ්ඩක් ප්‍රඥාව පැත්තෙන් පොඩි අනුග්‍රහයක් කරන්නයි තියෙන්නේ හිත නැවත සකස් කරගන්න.
ඩිස්ටර්බන්ස් එකක් තියෙන තැනකදී භාවනාව නොකළ යුතුයි නේද
සාර? පස්සේ ඉතින් ඕක හරි යනවා. මොකද මේ අපි
මට නැත්නම් වෙලාවක් නෑ ස්වාමීන් වහන්සේට දරුවෝ ගෙදර ඉන්න.
කමක් නෑ කරගෙන යන්න. පස්සේ ඉතින් ඔය දේවල් ඔරොත්තු දෙන ගතියට හිත හැදෙනවා.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. බොහොම හොඳයි.
ඊළඟ දහම් ගැටලුව නානා ප්‍රේරත්න ඉදිරිපත් කරන්න පුළුවන්.
ඔව්
මට මගේ වර්තමාන භාවනා තත්ත්වය කියලා ගෝහන්සේගෙන් උපදේශන ලබා ගන්නයි කතා කරේ.
ඔව්
අනාගතය දවසකට දෙවරක් වැඩෙනවා. ඊළඟට සක්මන දවසක් දෙවරක් වැඩෙනවා. විශේෂයෙන් ආන්දර හෝ අවශ්‍ය තමයි වපුරු කරන්නේ. දැනට පස්සේ තත්ත්වය ආනාපානී කරගෙන යනකොට කාය විවේකී චිත්ත විවේකී දෙකටම මමපත් වෙනවා. ඊළඟට සමායත බොහොම අවකාශයක ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඒකම මේ ඒ විවේක ස්වභාවයෙන් පැය භාගයක් විතර ගත කරන්න පුළුවන්. හැබැයි මූලික කර්මස්ථානය ප්‍රකට වෙනවා. ඒ මූලික කර්මස්ථානය ප්‍රකට වෙද්දී තමයි මේ විවේක ස්වභාවය අත්විඳින්න පුළුවන්. මේ ගැන මට ඉදිරි කේවරක් ගෝහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා.
කමක් නැහැ. ඒ කියන්නේ දැන් අපි මූල කර්මස්ථානයේ තිබුණට කමක් නැහැ. ඒකට අවධානය යොමු කරන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා බලන්න. අර වගේ දැන් අපි ඒක පාදක කරගෙන මොකද්ද? ඒක තිබුණ දෙන් හැබැයි ඉතින් අපි ඒක ගිහිල්ලා අර කලින් වගේ එයාගේ විස්තර හොයන්න යන්නේ නැතුව හිතට විවේකයෙන් ඉන්න පුළුවන්ද කියලා බලන්න දැන්. එකනේ අපි එයා නිසා තමයි අපි ඉස්සරහට ආවේ. හැබැයි ඉතින් දැන් එයා අවශ්‍ය නැහැ. දැන් හිතන්න අපි හිතමු ඔන්න බයිසිකල් පදිනවා. බයිසිකල් පදින්න ඉගෙන ගන්නවා. ඉතින් පුංචි දරුවෙක් බයිසිකල් පදින්න ඉගෙන ගන්නකොට ඔන්න ඉතින් තාත්තා පිටිපස්සෙන් අල්ලන් ඉන්නවා. සීට් එකෙන් අල්ලන් ඉන්නවා. ඉතින් දරුවා පැඩල් එකේ යනවා. ඉතින් ඔහම තමයි ඉතින් වැටෙනවා. ඉතින් ආයි තාත්තා යව කෙලින් කරනවා. ආයිත් බයිසිකලේ කෙලින් කරනවා. වැලි පිහ දානවා. ඉතින් හැමතිස්සම අර තාත්තගේ පිහිටෙන් තමයි වැඩේ යන්නේ. හැබැයි යම් වෙලාවක දරුවා ඒ සමබරතාවය හදාගත්තා නම් ඊට පස්සේ තාත්තා අතහරින්න ඕනේ. තාත්තා අතහැරියාම තමයි ඊට පස්සේ දරුවා තනියෙන් බයිසිකලේ සමබරව අරන් යන්න ඉගෙන ගන්න. අන්න ඒ වගේ තමයි අපිත් මේ මූල කමටහන හරියට ඉතින් තාත්තා වගේ තමයි. තාත්තාගේ පිහිටෙන් තමයි අපි ඉස්සරහට යන්නේ. හැබැයි අපිට තනියෙන් මේ වැඩේ කරගන්න පුළුවන් වුණාට පස්සේ මූල කමටහන පැත්තකට දාන්නත් ඕනේ. හොඳයි. කරගෙන යන්න. යන විදිය හොඳයි. ඔව්.
තුරුවන් සරණයි.
හොඳයි. හොඳයි. තුරුවන් සරණයි.
කාර් වේවා. ඊළඟ දහම් ගැටලුව රාණි රාජපක්ෂ මෑණියන් ඉදිරිපත් කරන්න පුළුවන්.
අන්මියුට් කරන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න. අපි ඊළඟ කෙනාට අවස්ථාව දෙන්න තිබ්බා. බද්ධජීව මහතාට ඔබගේ පැණි ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් අද දේශනාවලදී දැන් මේ ආකාරයට අපි දැන් මේ මූලික අවස්ථාවල් වලදී දැන් මේ ධර්මය අහලා එතකොට භාවනා කරගෙන යනකොට දැන් මේ ධර්ම දැනුමයි එතකොට ඇත්තටම මේ ස්වභාවයන් අත්දැකලා නැතිකොට ඒවා නිකන් තේරුම් ගන්න පැහැදිලි කරගන්න අපහසු භාවයක් පවතිනනේ සමහරවිට. මුලින් කල යුත්තේ මේක කරලා ඉවරලා ධර්මයානුව මේක ගලපා ගැනීමද නැත්නම් දැන් මේක අහුවයින් පස්සේ සමහරක් අය අහලා මේක ඉගෙන ගත්තද? අපි ගොඩක් දැන් අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලා විශ්වවිද්‍යාල ගිහිල්ලා ඔක්කොම කරන්නේ ඉගෙන ගන්න දැනුම අපි දැන් සිතහරහා විමර්ශනය කර කර ඒක හරි කියන මතයට එන එකනේ.
නමුත්
දැන් බුදුන් වහන්සේගේ මේ ධර්මයේ තියෙන්නේ ඇත්තටම මේක තුල අපි ගවේෂණය තනියම ගවේෂණයක් කරලා ඒ ලබා ගන්න අවබෝධය ඊට පස්සේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන එකත් එක්ක හරිනම් අපි නිවැරදි මාර්ගයේ යනවා කියලා තේරුම් ගන්නත්
පුළුවන්. අපි වැරද්දක් කළා තියෙනවා නම් හදා ගන්නත් පුළුවන්.
ඔව්. ඔය ඉතින් එතකොට ඒකයි මම බැලුවේ දැන් මෙතනදී දැන් අපි මේ මාර්ගය යනකොට දැන් අර විතක්ක විචාර කියන එකද දැන් අපි දැන් මේක දැන් සතිය කියන එක දිගටම පවතින්න ඕනනේ.
ඔව්. හැබැයි සතිය තියෙන කියන එක දිගටම පවතින ඕනේ. නමුත් සතියේත් විපරිණාමයකට ලක් වෙනවා. ඒකයි මම අදත් අර සති සම්බොජ්ජංගේ විස්තර කරද්දී උදාහරණ වශයෙන් ගත්තේ. දැන් හිතන්න අපි සිතුවිලි වෙන්වෙන් වශයෙන් දැක ගන්නකොට අපි ඒවට මුලා නොවී ඒ සමබරතාවයේ පවත්වමින් ඉන්නකොට එතන සතියක් තියෙනවා. හිතන්න ඊට පස්සේ අපි මේ සියලු සංස්කාරයන් සමනය වුණාට පස්සේ දැන් මොකක්වත් අරමුණක් නැහැ. වේදනාවක් නැහැ, සංඥාවක් නැහැ, සංස්කාරයක් නැහැ, මොකක්වත් නැහැ. ඉතින් එතකොටත් සතියක් තියෙන හැබැයි. එතන තියෙන හැබැයි නිකන් අරමුණකින් තොර සතියක්. નિરાයාස සතියක්.
ඔව් එතකොට මේ සතිය කියලා කියන්නේ හුදු ඒ කියන්නේ සිත තුළ ඒ තියෙන ස්වභාවයන් දැන ගැනීමමනේ සතිය කියන්නේ.
හරි. ඔව්.
එතකොට සතිය කියන එක ඒ කියන්නේ අපිට කියන්නේ මම මුල් වුණොත් නේද එතකොට සතිය හරහා.
එහෙම කියන්න බෑ. නෑ ඒක තමයි. මම මුල් වීම මුලදි තියෙනවා එතෙන්දි බලෙන් පවත්වන සතියක් අරමුණු සහිත සතියක් මෙහෙවීමක් සහිත සතියක් එතෙන්දි තියෙන්නේ. පස්සේ පස්සේ මම අයින් වෙලා හිත සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා අරමුණු උපාදාන කිරීම නතර වුණහම එතනත් සතිමත් බවක් තියෙනවා. ඒක හැබැයි බොහොම ස්වාභාවික සතියක්. ඒක හැබැයි નિરાයාස සතියක්. ඒක ඇවිල්ලා වීරයකින් තොර සතියක්. effortless mindfulness කියලා තින් ඕකට වචනයක් දානවා. ඉතින් ඉංග්‍රීසියෙන් ඉතින් එහෙම කියනවා කට්ටිය. ඉතින් කෙසේ වෙතත් එතන ඉතින් සරල අවයානස් එකක්. බොහොම සරල දැනුවත් බවක් තමයි එතන තියෙන්නේ. ඉතින් එතකොට අර අපි බරපතල විදිහට මම මැදිහත් වෙලා මගේ උත්සාහයෙන් අතීතයෙන් අනාගතයෙන් හිත බේරගෙන වර්තමාන මොහොතේ පවත්වන සතිය කියලා අපි මුලදී කතා කරන සතිය නෙමෙයි ඉතින් එහෙම බැලුවහම මෙතන තියෙන්නේ. මෙතන තියෙන නිකන් තියෙන සතියක් කියලා කියත හැකි තින්.
ඔව් එතන ඒ තියෙන සතිය ඒ කියන්නේ සතිය තියෙනවා ඒක සිතේ පවතින බව දැන ගැනීම
විතරයි. විතරයි. අනහරි. ඒ කියන්නේ හිතට උරුම වෙච්ච සතියක් ඒක. ඒක ඇවිල්ලා මේ අපි බලෙන් ගන්න සතියක් නෙමෙයි. ඒක ඇවිල්ලා හිතට ආවේ දැන් ඇත්තටම මෙහෙමයිනේ බන්දුවේ මහත්තයා. දැන් ඇත්තටම වෙලා තියෙන්නේ හිතට උරුම වෙච්ච හිතේ ස්වාභාවික දැනුවත් බවක් තියෙනවා. ඉතින් ඒ දැනුවත් බව යට කරගෙන අපි මේ වෙන ලෝකෙක ඉඳලා තියෙන්නේ. අපේ තියෙන මෝඩකමට අපි රටෙන් ඉති දේවල් අල්ලගෙන ඒවා එක බැඳිලා ඒවා එක කතන්දර ගොතාගෙන ඉතින් අපි වෙන ලෝකවල ජීවත් වෙලා තියෙන්නේ. දැන් පස්සේ ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා අපි ඒ අනුව පිළිපදින්න මේ අපි අතින් දාගත්ත කෑලි ටික පොඩ පොඩ හලහලා අපි හිත සුද්ධ කරන්න පටන් ගන්නවා. හිතේ එක්තරා අන්දමක කුණු ටිකක් අයින් වෙන්න ගන්නවා. එතකොට තමයි අර එයාටම ආවේනික ස්වාභාවිකත්වයේ මතුවලා එන්නේ. ඉතින් එතකොට මේ ස්වාභාවිකත්වයට අලුතෙන් අපි පවත්වන්න කියලා දඟලන්න දෙයක් නැහැ. ඉතින් ඒක ඇවිල්ලා එයාට උරුම වෙච්ච දේ. එතන ඒ දේ පවත්වන්න කියලා අපි අලුතෙන් සංස්කරණ කරන දෙයක් නැහැ. අපි මෙතෙක් කළා තියෙන සංස්කරණ නතර කරන්නයි තියෙන්නේ.
ඔව් එහෙමයි. එතකොට මේ ස්වභාවයේදී ස්වාමිනා දැන් මේ මම නැතුව ඒ ඉන්න ස්වභාවය එකක්.
ඔව්.
මට තියෙන ඊළඟ ගැටලුව තමයි දැන් අපි සක්කාය දිට්ඨිය නැති කරනවා කියලා කියන්නේ ඒ ස්වභාවයද? එහෙම නැත්නම් අපි රූපය, ඒ කියන්නේ කය ගැන දැනුවත් වෙලා කයේ ධාතු ගුණ දැනිලා එතකොට කයේ ධාතු ගුණ නොදැනෙන ස්වභාවයට ගිහිල්ලා මේ පඨවි ධාතුව ගැන සක්සුදක්ෂේ දැන ගැනීමෙන් කය අත්හැරීමද මේ සක්කාය දිට්ඨිය නැති වෙනවා කියලා කියන්නේ? ඔය අවස්ථාව දුක.
හොඳයි මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් දැන් බඳුජිය මහත්තයා හිතනවාද කිසිම අවබෝධයක් ප්‍රඥාවක් නැතිව මේ සියලුම සංස්කාරයන් අතහැරිලා කිසිවක් උපාදාන නොකරන මට්ටමක් කෙනෙකුට ගන්න පුළුවන් කියලා හිතනවාද?
බෑ එහෙම බෑනේ. මුලින්ම පටන් ගන්න ඕන ඒ කියන්නේ මේ රූපයේ තියෙන නියම ස්වභාවය අවබෝධ වෙලා ඒ ආරයින් පස්සේ තමයි ඉතුරු ඒක
එන්නේ
පටන් ගන්න.
අන්න හරි.
ඔය ආකාරයටම ගිහිල්ලා තමයි සම්පූර්ණම මේ මොකුත් උපාදාන නොකරන ඒ ස්වභාවයට ඇවිල්ලා අන්තිමට මමයා මෙතන ඉන්නවා මමත් නැති සංඥාවේ මේ හිත සම්පූර්ණ මොකුත් ඇසුරු නොකර ඉන්න තත්ත්වයට ගත්තේ ඒ විදිහටනේ සාරණා.
අන්න හරි. ඉතින් ඒ දහිතවට මහත්තයා උත්තරේ දුන්නා නේද?
නෑ මම දැන් ධර්මයේ දැන් පළ දහමේ තියෙන ඒකයි දැන් මගේ දැනුමත්
ඒක තමයි අපි පැටලව ගන්න අවශ්‍ය නැහැ. ඉතින් අපි ඇත්තටම ඒ කියන්නේ කිසිම සංස්කාරයක් තවදුරටත් සංස්කරණය නොකර කිසිම සංස්කාරයක් උපාදාන නොකර ඉන්න තත්වයක් ඇති කර ගන්න නම් ලොකු ප්‍රඥාවෙන් ලබාගත් අවබෝධයක් ප්‍රඥාවෙන් ලබාගත් ශක්තියක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් ඒක අපි මුලදී කරනවා කායානුපස්සනාවේදීම අපි මේ රූපය දිහා හාත්පසින් බලන්න උත්සාහන්ත වෙනවා. විවිධ ධාතු කර්මස්ථානයේ වේවා, වේදනා කර්මස්ථාන වේවා, මේවා වඩමින් ඒ අපිට උමනා කරන ප්‍රඥා ශක්තිය, ප්‍රඥා භූමිය තමයි අපි දියුණු කරන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම්, දැන් ධාතු විභංග සූත්‍රයේදී පඤ්ඤා දිඨානෝ හෝති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි. මේ ප්‍රඥාව හොඳට පිහිටව ගන්නවා අපි තුල. දැන් මේ ප්‍රඥාව කියන මේ පදනමේ අපි තව තව පිහිටන්න ඒකෙන් ලැබෙන අනිවාර්ය ආනිසංසයක් තමයි මේවැයි ගන්න දෙයක් නැහැ කියන එක. මේවා මහා මේ සාරවත් දේවල් නෙමෙයි. මේවැයි ගන්න කියලා හරයක් නැහැ. මේවැයි ගන්න කියලා සාරයක් නැහැ. මේවා මගේ කියාගෙන තේරුමක් නැහැ කියලා අන්න ඒ අවබෝධයයි මේ ප්‍රඥාව වඩන්න වඩන්න ලැබෙන්නේ. ඒ අවබෝධයෙන් තමයි යන විරාගයක් නිබ්බිදාවක් හරහා මේක අතහැරෙන්නේ. දැන් කෙනෙක් ඊට පස්සේ අහනවා, අතහැරුණාට පස්සේ දැන් ඉතින් මං කෝ මේ සක්කායකෝ, දැන් මේ මම අරක බැලුවේ නැහැ නේ, අරක බැලුවා ඇතිද කියලා ඉතින් අහන්න ඉඩ තියෙනවා. නමුත් ඉතින් එහෙම කරපු පාරක තමයි ඇවිල්ලා තියෙන්නේ. අපිට දැන් ඒක සමහරට අමතකයි. අපි මේ පුංචි කාලේ නැත්තම් අපි භවනා පටන් ගත්ත කාලේ කොයිතරම්නම් උත්සාහයකින් මේ කය දිහා බැලුවද, කයේ ඒ හටගන්නා ස්වභාවයන් දිහා මං කොයිතරම්නම් උත්සාහයෙන් බැලුවද, ඒවා යථා ස්වභාවයේ තේරුම් ගැනීම සඳහා හිතට ඒ උවමනා කරන මේ පදනම මම සකස් කරලා දුන්නද කියන එක චුට්ටක් ආයෙ මතක් කරගන්න අවශ්‍යයි. මොකද ඒ ටික ලැබිලා නැත්තම් හිත මේ වැඩේ කරන්නේ නැහැ. හිත ගිහිලා ආයෙ අල්ලනවා. හිතන්න දැන් පස්සේ වුණත් අපි සම්පූර්ණයෙන්ම මේ කටයුතු නොසලකා හැරලා අපි නැවතත් අර පරණ தත්වෙට යනවන්නම් ආයෙත් හිත අල්ලන්න පටන් ගනීවි. රූප අල්ලන්න පටන් ගනීවි, වේදනා අල්ලන්න පටන් ගනීවි, සංඥා අල්ලන්න පටන් ගනීවි, අතෝරක් නැතිව ආයෙත් කියවන්න පටන් ගනීවි. ඒ කියන්නේ යන පිරිහීමක් වෙලා. ඒ නිසා මෙතෙන්දී අපිට නිශ්චිත වශයෙන් කියන්න බෑ අපි දැන් නම් ඔන්න පොඩි වෙලාවක් අනිශ්චිතව වාසය කරනවා, උපාදාන වලින් තොරව වාසය කරනවා, මේක දැන් 100%ක් මම මේ ඉවරයි කියලා එහෙම කියන්න බෑ. මේක ඇවිල්ලා අපි ලබන తాවකාලික නිදහසක්. తాවකාලික චේතෝ විමුක්තිය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ తాවකාලික චේතෝ විමුක්තියක් සහිත කෙනාටත් යායුතු මාර්ගයක් පෙන්වනවා. දැන් උදාහරණයක් වශයෙන් මජ්ක්‍ධිම නිකායේ සුනක්කත්ත සූත්‍රය මගේ සූත්‍රයක් එහෙම ගත්තොත්, එතෙන්ද බුදුරජාණන් වහන්සේ මේ தত্ত্বය පෙන්눔 කරන්නේ හරියට නිකන් ඊතලයක් වැදිච්ච මිනිස්සෙක්, විස ඊතලයක් වැදිච්ච මිනිස්සෙක් හොඳ ශල්‍ය වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා ඒ ඊතලයත් අයින් කළා, විසත් අයින් කළා, ඒ ශල්‍ය කර්මය කරගන්නවා. හැබැයි තාම තුවාලේ සනීප වෙලා නැහැ. ඉතින් මොකද මේ ශල්‍ය වෛද්‍යවරයා කියන්නේ මොකද්ද? මේ මම ඊතලය අයින් කරා, විසත් පුළුවන් තරම් අයින් කරා, ඊට පස්සේ මම දැන් තුවාලෙටත් බෙහෙත් දැම්මා. හැබැයි දැන් ඔබතුමාටත් වගකීමක් තියෙනවා. ඒ කියන්නේ මේ ලෙඩාටත් වගකීමක් තියෙනවා මේ තුවාලේ පරිස්සම් කරගන්න එක. මේ තුවාලෙට අපත්‍ය ආහාර ගන්න එපා. ඊළඟට මේ තුවාලේ විවෘත කරගෙන මඩ ගොඩවල් වල, දූවිලි ගොඩවල් වල මේ අපිරිසුදු තැන් වල යන්න එපා. ඒ වගේම නිවැරදිව මේ තුවාලෙට බෙහෙත් ගැල්වීම කරන්න ඕනේ. මම මේ කසායයක් දීලා දෙනවා, මේ කසාය නිවැරදිව ගන්න ඕනේ. ඉතින් මේ අපත්‍ය ආහාර නොගන්න ඕනේ. මේ පත්‍ය ආහාර ටික ගන්න ඕනේ කියලා අන්න එයා මේ වෛද්‍යවරයා මේ ශල්‍ය කර්මයෙන් පස්සේ පිළිපැදිය යුතු ආකාරය මේ රෝගයට කියලා දෙනවා. ඉතින් සොනක්කත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නමුත් ඇතැම් රෝගීන් ඒ ශල්‍ය වෛද්‍යවරයා කියපු ඒ පසු ප්‍රතිපදාව අනුගමනය කරන්නේ නැහැ. එයා මොකද කරන්නේ? ආ කැමති විදිහට හැදිරෙනවා, කැමති දෙයක් කනවා, කැමති දෙයක් බොනවා, කැමති තැන්වල යනවා, අන්තිමට තුවාලේ ඔඩුදුවලා, ඉතින් අර තුවාලය පැහැවලා සමාවිත මරණය හෝ මරණය සමාන වේදනාවටපත් වෙනවා. හැබැයි තවත් කෙනෙක් මේ ශල්‍ය වෛද්‍යවරයා කියන දේ අහනවා. අහලා යා තේරුම් ගන්නවා දැන් යම් පමණක සුවපත් බවක් තියෙන, හැබැයි තාමත් මට අවදානමක් තියෙනවා. මේ අවදානම නිසා යා පරිස්සම් වෙනවා. එයා තවදුරටත් හික්මෙනවා. මේ තුවාලය සනීප කර ගැනීම පිණිස දරන්න ඕන යම් අනුග්‍රහයක්, කරන්න ඕන යම් අනුග්‍රහයක් තවදුරටත් එයා කරනවා. මොකද තාම 100%ක් සුවපත් වෙලා නැති නිසා. ඉතින් එතකොට මේ ඉදිරිපත් කරන උදාහරණේ ශල්‍ය වෛද්‍යවරයා තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා අපේ තිබිච්ච ඊතලයේ ඉවත් කරගත්තා පමණයි, හැබැයි තාම තුවාලේ තියෙනවා.
එහෙමයි සෝන්ස්
බහදී.
ඉතින් අපිට තියෙන්නේ ඔය ඒ ස්වභාවය බහුලීකృత කරලාම තමා 100%ක් ඒ ස්වභාවය ගන්න
ඕන. අනහරි.
ඒ ස්වභාවයේ ඉන්නේ.
ඔව්. ඒ ස්වභාවය තව තව උපයෝගී කරගන්න ඕනේ අපි ගාව තියෙන කෙලෙසුත් හඳුන ගන්න. ඒ කෙලෙස්නේ අපිට ඇත්තරම මෙතෙන්දී මේ ස්වභාවය අපිට අහිමි වීම සඳහා හේතු වෙන්නේ විශේෂයෙන්ම. මොකද රාග ద్వේෂ මෝහ අපි ගාව තියෙන තාක් අපි අපේ හිතෙන් නිමිතිකරණයක් කරනවා. දේවල් දෙයක් බවට පත් කර ගන්නවා. ඊළඟට දේවල් උපාදාන වීමක් සිද්ධ වෙනවා. මොකද අපි ගාව රාග ద్వේෂ මෝහ තියෙනවා. එහෙමනම් මේ රාග ద్వේෂ මෝහ දුරු කරන ඒව අයින් කරන ප්‍රතිපදාවක තව තව නිරත වෙන්න අවශ්‍යයි. ඒක තමයි ඉතින් වෙන පැත්තකින් කියනවනම් සීල සමාධි ප්‍රඥා කියලා ඉතින් දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ. ඉතින් එතකොට මේ සීල සමාධි ප්‍රඥාවන් පරිපූර්ණ කරන අපේම හිත දිහා තව තියෙන අඩුපාඩුකම් හොයලා බලන ඒ අඩුපාඩුකම් දුරු කර ගැනීම සඳහා උත්සාහ කරන ගමනක් යා යුතු වෙනවා. හොඳයි, තෙරුවන් සරණයි.
රාණි මෑණියන්ට අවස්ථාව තිබෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
ඇහෙනවා ඇති නේද ස්වාමීන් වහන්සේ?
ඔව්, ඇහෙනවා.
මට මම අහන්න හිටපු ප්‍රශ්න වලට ඉස්සෙල්ලා මම කතා කරන්න කැමති මේ අද සාකච්ඡාවේදී මතුවන කරුණු දෙකක් තුනක් ගැන ඒකට අවසරයි. අර එක මහත්මයක් කිව්වා මේ බොජ්ජංග පිළිබඳව ඇහුවා මට එතෙන්දි මතක් වුණා අර ඔබ වහන්සේ සඳහන් කරපු සර්වඥන් වහන්සේ සඳහා දේශිත බොජ්ජංග සූත්‍රයත් උන්වහන්සේ විසින් මහාකාශ්‍යප රහතන් වහන්සේ මොග්ගල්ලාන රහතන් වහන්සේ සඳහා කරපු දේශනා පිළිබඳව ගුරුනේ පණ්ඩිත සයඩෝ ස්වාමීන් වහන්සේ හරි ලස්සන විස්තරයක් කළා ස්වාමීන් වහන්සේ. එතෙන්දි මේ පස්සද්ධි සම්බොජ්ජංග දේශනා කරනකොට හරියට කිරිකලයක් උතුරායනවා වගේ පාද දෙකේ ඉඳලා හිස් මුදුන දක්වා ඒ පස්සද්ධිය වැඩිලා උතුරායනවා. අන්නේ ඒකෙන් තමයි සුව වෙන්නේ කියලා. ඒක උන්වහන්සේ අර අපිට කරපු මාස දෙකමාරි මේ වැඩසටහනේදී බොජ්ජංග සූත්‍රණේ දේශනා කළේ.
හරි.
ඒක ඇසුරෙන්.
හරි.
අන්නේ විදිහට ඒක කිව්වා මට ඒක සඳහන් කරන්න හිතුණා. දෙවෙනි එක තමයි අර ගිරිමානන්ද සූත්‍රය ගැන අර මහත්මයා කතා කළා. මං හිතන්නේ ස්වාමීන් වහන්සේ එතන අර දස සංඥා කිව්වට මුල තුන සංඥා මුල නමය සංඥා නමය.
ඔව්.
එතකොට 10 වෙනි එක සංඥා නැති කරන ආකාරයනේ.
ඔව් ඔව් ඒක මං කිව්වා. ඒක තමයි මාත් කිව්වේ මේක. දැන් මුලදී සංඥා නමයක් ඉදිරිපත් වෙනවා. ඒ සංඥා නමය ක්‍රමානුකූලව හසුරව ගන්න ආකාරය තමයි සම්පූර්ණයෙන්ම 10 වෙනි ක්‍රමවේදයක් වශයෙන් ප්‍රායෝගික වැඩපිළිවෙලක් වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒක ආනාපාන සති සංඥාවක් කියලා එකක් නෑ. ආනාපාන සතිය එතන තියෙන්නේ. එතකොට එතනත් ඇත්තම නිකන් මෙහෙම හිතන්න පුළුවන්. ඉතින් ඕක ඒ කියන්නේ දැන් බොජ්ජංග ධර්ම 7 විතරක් කුළු ගන්වලා ඒ කරන දේශනාව එක ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක්. ඊළඟට සංඥා 10ක් වශයෙන් දේශනා කරපු දේශනාව තවත් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක්. මේ ලෙඩාට මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක තව ලෙඩෙකුට තව ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් නේද? බෙහෙත් තුන්ඩු දෙකක් කියලා හිතා ගන්න පුළුවන්. මොකද ලෙඩ ඉතින් එක එක જાතිය ලෙඩ තියෙනවානේ. ඉතින් මේ ලෙඩාගේ ලෙඩේ මේ බෙහෙත් තුන්ඩුවෙන් සනීප වුණා. තව ලෙඩෙක්ගේ ලෙඩේ තවත් බෙහෙත් තුන්ඩුවකින් සනීප වුණා.
ප්‍රායෝගිකව බැලුවත් මේ ධර්මානුකූලව බැලුවත් ආනාපාන ශක්ති
භාවනා කෙලවර සංന്യാස් කියලා නැතිවීම නේද? ඔව් එහෙම කියන්න පුළුවන්. විශේෂයෙන්ම විතර්ක සංසිඳීම කියන එකේ ගැඹුරය තමයි සංස්කාර සංසිඳීම කියලා කියන්න වෙන්නේ. මොකද විතර්ක කියන්නේ වචී සංස්කාර. ඒතර විතර්ක සංසිඳින මාර්ගය තව තව හෙලිපෙහෙලි වෙලා දියුණු වෙන්න ඒකේ සූක්ෂම මට්ටමක් වෙන මනෝ චිත්ත සංඛාර මනෝ සංස්කාර ඒවත් ඉතින් සමණයටපත් වෙන්න ඕනේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඔව්
තවදයක් මගේ පොඩි අත්දැකීමක් අර මහත්මයා කිව්වේ බාස්කට්බෝල් එකක් බිම දැමෙන සද්දේ.
ඔව්.
දැන් මට අත්දැකීම තියෙන්නේ ස්වාමීන් වහන්සේ භාවනාවේදී සියලුම ඉන්ද්‍රිය තියුණු වී සංවේදී වෙන බවයි මට දැනෙනවා. ඒක වෙන්න පුළුවන් මේ මහත්මයාට.
ඔව් ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ අර සිතේ සමාධිමත් ගතියක අපි ඉන්නකොට හොඳ අවදිමත් ගතියකින් අපි ඉන්නේ. නිදාගෙන නෙමෙයි. තීන මිද්දේට අහු වෙලා නැත්තම් හොඳ අවදියකින් තමයි ඉන්නේ. එතකොට අර සියුම් සද්දෙත් බොහොම සිය දහස් ගුණයකින් ඇහෙන්න පුළුවන්, දැනෙන්න පුළුවන්. ඉතින් එතකොට තිගැස්සීමක් ඇති වෙන්න පුළුවන්. ඒක ඉතින් අපිට ඉතින් ඒක වළක්ව ගන්න අමාරුයි. මොකද ඉතින් අපිට පරිසරයෙන් 100%ක් අපිට අනුග්‍රහයක් ලැබෙයි කියලා හිතන්න අමාරුයිනේ. ඒ නිසා වළක්ව ගන්න අමාරුයි. ඉතින් අපි ඒවා ඉතින් විඳ දරාගෙන යන්න වෙනවා. පුළුවන් පුළුවන්. අනිවාර්යෙන්ම. ඔව්.
ස්වාමීන් වහන්සේ දැන් මගේ සැබෑ ප්‍රශ්නෙට එනවා. ස්වාමීන් වහන්සේ මට හිතෙනවා මේ බොච්චංග හතේ සති විරිය ධම්ම විච විතරයි වඩන්න පුළුවන්, අනික කියලා ඉබේ වැඩෙනවා කියලා. මේකේ ප්‍රතිඵලයක් වශයෙන් අපි සම්බොච්චංග වඩනවා කියලා කිව්වට ප්‍රීති පස්සද්දි සමාධි උපේක්ඛා ඉබේ වැඩෙනවා නේද ස්වාමීන් වහන්සේ?
මෙහෙම කියත හැකි. දැන් උපේක්ෂාව උනත් අපි නිවරදිව හසුරුව ගත්තේ නැත්නම් වඩා ගන්නත් බෑ. දැන් හිතන්න අපි අරමුණු දෙහා බල බලා ඒවයි අනිත්‍ය ස්වභාවය දැක දැක ඉන්නවා. ඊට පස්සේ හිතන්න අපි මේ අරමුණු සියල්ල නිදහස් වෙලා ගියා, සංසිඳලා ගියා. දැන් ඇත්ත වශයෙන්ම මොකක්වත් කරන්න නැහැ. දැන් ඉන්නේ තියෙන්නේ බලාගෙන ඉන්න එකනේ. ඒතරේ බලාගෙන ඉන්න එකේදී තමයි උපේක්ෂාව වැඩෙන්නේ. නමුත් කෙනෙක් ඒක දන්නේ නැත්තම්, එතන කමඨහන සුද්ධ වෙලා නැත්තම් එයා මොකද කරන්නේ? එතනදිත් දඟලන්න හදනවා. දැන් මේ ආරමුණක් නැහැනේ, දැන් මොකද්ද කරන්නේ? ඊළඟට මම මොකද්ද කරන්න ඕනේ? කේ කී ඉතින් ආ හිතේ සැක පහල කරගෙන හයියෙන් උස්ම අරගෙන මොකක් හරි ඉතින් එතන දඟලනවා. ඉතින් එතන දඟලනවා කියන්නේ උපේක්ෂා සම්බොන්ජන්ගේ වඩන්න වඩා ගන්න ඉඩ දෙන්නේ නැහැ එයා. එතකොට ඒ නිසා එතනදී උපේක්ෂා සම්බොන්ජන්ගේ වඩා ගන්න නම් කලයුත්තේ මුකුත් නොකර සිටීමේ කියන කාරණයත් එයා තේරුම් අරගෙන තිබීම වැදගත්. හරි, රාණිමෑණියංග මියුට් වුණා.
දැන්
දැන් හරි. දැන් ආයෙත් ගියා. අලුත් මයික් එකක් ගන්න තියෙන්නේ.
සවිනාස් වන් ටෙලිෆෝන් එකෙන් මේ අනිත් එකේ මොකද ප්‍රශ්නයක් තියෙනවා. දැන්
ඇහෙනවද? ඇහෙනවා ඇහෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
හොඳයි හොඳයි.
එතකොට තවත් ප්‍රශ්නයක් දෙකක් අහන්න අවශ්‍යද?
බලමු කෙටියෙන් අහන්න බලන්න.
එහේ මේ ස්වාමීන් වහන්සේ ගැඹුරු වැඩි නම් අපි පස්සට දමමු. මේ පටිසම්භිදා මග්ගයේ දෙවන කොටසේ ශාරිපුත්‍ර රහතන් වහන්සේ මෙන්න මෙහෙම කියලා තියෙනවා. මේ බොජ්ජංග ධර්ම වැඩිම පරමාර්ථය අවබෝධය, අනුබෝධය, ප්‍රතිබෝධය සහ සම්බෝධය තුනිස කියලා. එතන අනුබෝධය ප්‍රතිබෝධය කියන දෙකේ තේරුම අනිත් දෙක නම් තේරෙනවා. අනුබෝධයයි ප්‍රතිබෝධයයි කියන දෙක
මම නිකන් හැංගෙන විදිහට නම්, ඒ කියන්නේ අනු කියන අර්ථයේදී නිකන් අනුව යන කියන, එයත් එක්ක ඉන්න කියන. දැන් එතකොට තියන අපිට උරුම වෙන, තමන්ටම උරුම වෙන කියන වගේ අදහසක් ගන්න පුළුවන්. ප්‍රතිබෝධය කියන එකේදී තවදුරටත් වර්ධනය වෙච්ච හාත්පසින් ප්‍ර කියන අර්ථයෙන්, ඒ කියන්නේ ප්‍රකාරයෙන් දැනගන්නවා ප්‍ර කියන අර්ථයේදී සාමාන්‍යයෙන් ඒ අර්ථය තව තව වර්ධනය වීමක්, හාත්පසින් දැනගැනීමක්, ਸਰව සම්පූර්ණෙන් දැනගැනීමක් කියන පැත්තට ගන්න පුළුවන්. එතකොට බොජ්ජංග ධර්ම දියුණු කිරීම තුළ අපි තුළ අවබෝධය කියන එකමයි ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේත් එහෙමයි. අර භික්ෂුන් වහන්සේ කෙනෙක් විමසුවාම මේ ඇයි බොජ්ජංග බොජ්ජංග කියන නම පාවිච්චි කරන්න කියලා. බෝධාය සංවත්තං තීතිකෝ භික්කවේ තස්මා බොජ්ජංගාති බුද්ධති කියලා කියනවා. ඒ කියන්නේ මේ අවබෝධය පිණිස හේතු වෙන අර්ථයෙන් බොජ්ජංග කියලා කියනවා. ඉතින් එතකොට මේ අවබෝධයේ විවිධ මට්ටම් තියෙන්න පුළුවන්. කෙනෙක් ඉතින් බොහොම සරල අවබෝධයකින් පටන් ගන්නවා. හැබැයි මේ අවබෝධය තව තව පුළුල් වෙනවා. තව තව විස්තර වෙනවා. තව තව ගැඹුරට යනවා. විනිවිදින ප්‍රඥාවක් බවට පත් වෙනවා. කියලා අර මේ ප්‍රඥාවේම තව උත්කර්ෂවත් වීමක් තමයි හිතා ගන්න වෙන්නේ.
එහෙනම්
මේක පියවර හතරක් හැටියට හිතා ගන්න පුළුවන්. ඔව්
ඔව් ඔව්
එහෙම හිතන්න පුළුවන්. එහේ ස්වාමීන් වහන්සේ
මයික් එක
අන්මියුට්
කරන්න පුළුවන්.
ඔය ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මයික් එක
අපි ළඟ කෙනාට අවස්ථාව දෙමු. ධනපාල අත්නායකට ඔබගේ පැණි ඉදිරිපත් කරන්න පුළුවන්.
කියන්න ධනපාල අත්තනායක මහත්තයා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් දම්මිකා ජයකොඩි අන්මියුට් කරන්න පුළුවන් නම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. රේණුකාස ඔව් කියන්න එහෙනම්
අවසරයි මේ පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙන්නේ. දැන් අර සිතුවිලි එන අවස්ථාවලදී රාග සිතුවිල්ලක් හරි ක්ලේශ සිතුවිල්ලක් හරි දැන් ආවහම ඒක දැන් දැනගන්න කියලා කියනවානේ, ඒක රාග සිතුවිල්ලක් බව දැනගන්න කියලා.
ඔව්
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ ඒ මම මේ එක පොය දවසකදී ගිහි බණක් අහගෙන හිටියා. එතෙන්දී ඒක කිව්වේ මේ ඒ රාග සිතුවිල්ල දැනගන්න සිතුවිල්ලෙන් රිප්ලේස් වෙනවා කියලා.
අහහ
ඒකද ස්වාමීන් වහන්සේ සිතන වෙන්නේ?
එහෙම රිප්ලේස් වීමක් ඉතින් දැන් ඉතින් දැනගන්නා සිතුවිල්ලට ප්‍රමුඛත්වයක් ලැබීම තුළ රාග සිතුවිල්ල මැඩපැවැත්විලා රාග සිතුවිල්ලට අපි අනුග්‍රහ කරන එක වැළකීලා රාග සිතුවිල්ල ඉවත් වෙලා යනවා. ඊට පස්සේ ඉතින් දැනගන්න සිතුවිල්ලක් කියලා දැනගන්න දෙයක් නැති වෙනවා. ඒත් ප්‍රඥාව විතරක් ඉතුරු වෙනවා කියලා කියන්න පුළුවන් එතකොට.
ආහ
ඔව් දැන් අද ඇත්තටම ඕවා ඉතින් එච්චරම ඇනලයිස් කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අර ගාක් ඉතින් කට්ටිය විවිධ අන්දමින් විස්තර කරනවා. නමුත් වැදගත් වෙන්නේ රාගසිත ඇවිල්ලා යනවා කියලා තේරුම් ගත්තා නම් මේ ඇවිල්ලා ස්ථිර සමාජිකයෝ නෙමෙයි, මේගොල්ලෝ ඇවිල්ලා ඊට පස්සේ අපි අනුග්‍රහ කරේ නැත්නම් මේගොල්ලෝ විසින්ම ඡය වෙලා යනවා. සමුදය නිරෝධ කියන එකනේ අපි තේරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ රාගසිතේ තියෙන සමුදයක්. ඒක පටන් ගැනීමක් තියෙනවා. ඊට පස්සේ අපි අනුග්‍රහ කරන්නේ නැතුව නිකන් හුදෙක් බලාගෙන සිටීමක් දැනුවත් වීමක් සතිමත් භාවයක් විතරක් අපි පවත්වනවා නම් එයාටම උරුම වෙච්ච නිරෝධයක් තියෙනවා. ඒතර අපි මේ බලෙන් යවන යවීමක් නෙමෙයි, එයාට ආවේනිකයි ඒක. එයාගේ ලක්ෂණයක් තමයි ඇතිවිලා නැතිවිලා යන එක. ඉතින් එතකොට තේරෙනවා මේගොල්ලෝ නැතිවිලා යනවා. ඉතින් මේගොල්ලෝ නිරන්තරයෙන්ම නැතිවිලා යනවා. හිතන්න අපි ඊට පස්සේ ඇති වෙන හැටි බලන්න ඕමනාවකුත් නැහැ. අපි නිකන් බලනවා නැතිවිලා යන හැටිම. ඇතිවිලා යන හැටිම. නැතිවිලා යන හැටිම. බල බල ඉන්නවා. ඉතින් පස්සේ සමහර විට නැතිවිලා ගියා අලුතෙන් එක්කෙනෙක් ආවේ නැහැ. ඊට පස්සේ ඔන්න ඔය සංසිඳිච්ච ස්වභාවය තුළත් ඉන්නවා. ඒක තමයි අද අපි කතා කරේ අර විමෝචන චිත්තං කියලා කතා කරේ. ඒකයි ඒ විවිධාස්කාර සංස්කාරයන් හටගනිමින් පැවතුණා, හටගනිමින් නැතිවීමින් ගියා, පස්සේ නැතිවීමින්ම ගියා, ඊට පස්සේ අලුත් එක්කෙනෙක් ආවේ නැහැ. දැන් තියෙන්නේ සංස්කාරයන්ගේ සංසිඳීමක්, සමතයක්, නිදහසක්.
පැහැදිලි
ස්වාමීන් වහන්සේ තේරුණා. හොඳයි. තේරුවන් සල්ලයි.
ඊළඟ දහම් ගැටලුව ධම්මිකට ඉදිරිපත් කරන්න පුළුවන්, බලන්න අන්මියුට් කරන්න පුළුවන්ද කියලා? අපිට එනුකා සේනානායකට අවස්ථාව ලබා දෙමු.
දෙරුවන් සරණයි අභ්‍යන්තරනේ අවසරයි.
ඔව්
ඔබ වහන්සේ ඇහෙනවද මාව?
ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ ඇත්තටම මට මේ ධර්ම දේශනාවේ මගේ භාවනා කටයුතු වලයි සංකල්පයක් විදිහට මට මේ ප්‍රශ්නේ ආවේ.
ඔව්
අපි දැන් භාවනා කරගෙන යනකොට හිත සංසුන් වෙලා සිතුවිලි වලින් ඉවර වෙලා අපි එතන තේරෙනවා. ඒ කියන්නේ දැන් මෙතන දරතයක් නැහැ, මෙතන ගැටීමක් නැහැ, මෙතන ඇල්ලීමක් නැහැ කියලා නැහැ නැති හිත නිකන් අයිස් කැලක් වගේ. ඒ කියන්නේ කිසි දෙයකට යන්නේ නැති ගතියක් දැනෙන්න පටන් ගන්නවා. ඒ අපේ භාවනා කාලය තුළදී එතකොට අපි ඒ නිදහස අර ඇති වෙන නිවීම නිදහස දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ කාලයෙන් පස්සේ අපි භාවනා ඉවර කළා. අපි භාවනාවෙන් නැගිටට පස්සේ අපි එදිනදා ජීවිතයේදී වැඩ කටයුතු කරනකොට අපිට රාග සිතුවිලි, ද්වේෂ සිතුවිලි ඇති වෙනවනේ. අපි හඳුරන්නේ මේ එදිනදා ජීවිතයේදී ගැටෙන තත්ත්වයන් වලදී ඒක ඇති වෙනවා. එතකොට අපි අර නිදහස් තත්ත්වයේදී ලැබිච්ච ඒ නිදහසකයි මෙතන මේ ගැටෙන තත්ත්වයයි තේරුම් ගන්න එකද ඒ නිදහස් තත්ත්වයෙන් ලැබෙන ඒ නිදහසෙන් අපි මේ ගැටෙන තත්ත්වේ තේරුම් ගැනීමද අපි හඳුනන්නේ ඊට පස්සේ සිද්ධ වෙන්න ඕනේ. කියන්නේ මේක දැන් මට ආවේ රාග සිතුවිල්ලක්, මට තරහ ගියා කියන එක මම දකිනවා. එතකොට මේ රාග සිතුවිල්ලක් මමකට ඇලුනා කියලා දකිනවා. මට මේ ද්වේෂ සිතුවිල්ලක් මට මේකට ගැටුණා කියලා මම දකිනවා. ඒ දැකීමද අපි හඳුනන්නේ මේ අපි මෝහය අඩු වෙන හේතුව. එහෙම නැතුව අපි මේක දකිනකොට කොහොමද අපි හම්බුනේ අපේ හිතේ මේ රාග ද්වේෂ අපි දකිනවා. එතකොට ඒවා අපි එකපාර අපි මේ මොහොතේ තරහ ගියත් අපි ඒකට කන්ට්‍රෝල් වෙලා ඉස්සර වගේ නෙවෙයි. එතකොට දැන් තරහ යන වෙලාවට අපිට දැනෙනවා මගේ මුළු ඇඟම රත් වෙලා ඉන්නවා. ඒක අපිට දැනෙනවා මට දැන් මේ තරහ යන්නේ කියන එකත් බනින වෙලාවලුත් කියනවා.
හරි.
ඒක දැක්කා.
හරි.
ඉතින් ඒ වගේමයි මොනහරි දෙයකට සන්තෝෂ වෙනකොට ඒ විදිහටම දැනෙනවා අපි
හරි.
මේ දෙක දැකීමද අපේ මෝහය දුරු වෙන්නේ කොහොමද අපි එතනින් එහාට මේක ඉදිරියට ගෙනියන්නේ කියන එක තමයි අපි හඳුනන්නේ මගේ ප්‍රශ්නෙලා.
හොඳයි. දැන් අතරම අපි මෙහෙම පොඩ්ඩක් සලකලා බැලුවොත් දැන් හිතන්න අපිට තියෙනවා දුළු මේ දූවිලි දැලි කුණු මජං ඔහම ගෑවිච්ච රෙදි කෑල්ලක් තියෙනවා. දැන් එහෙම රෙදි කෑල්ලක් බොහොම අපිරිසුදු රෙදි කෑල්ලක් තියෙනවා. ඉතින් ඒ බඳු රෙදි කෑල්ලකට අපි හිතමු අපි තීන්ත බින්දුවක් දානවා. නමුත් මේ තීන්ත බින්දුව කැපිලා පේන්නේ නැහැ. මොකද මේ රෙදි කෑල්ල හොඳටම අපවිත්‍රයි. හිතන්න අපි සම්පූර්ණයෙන්ම මේ රෙදි කෑල්ල පිරිසුදු කරනවා. සබන් ගාලා හොදනවා, විම් දාලා හොදනවා, මොනා මොනා හරි තව දේවල් දාලා හොදනවා. හොදලා 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 සම්පූර්ණයෙන්ම දැන් පිරිසුදු සුදු පාට රෙදි කඩක් බවට පත් කර ගන්නවා. ඊට පස්සේ හිතන්න යම් කිසි හේතුවකට ඔන්න මේ තීන්ත බිඳුවක් වැටෙනවා. ඉතින් එතකොට බොහොම ප්‍රබලව මේ රෙදි කඩේ තීන්ත බිඳුව වැටෙන බව අපිට පේනවා, දැනෙනවා, තේරෙනවා. ඉතින් ගාලා අපිට ආයිත් මේ තීන්ත බිඳුව අයින් කරලා දා ගන්න පුළුවන්. මොකද බොහොම පැහැදිලිව පේනවා. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ අපි අර මානසයේ එක්තරාන්දමක නිදහසක්, කෙලිසුන්ගෙන් තොර භාවයක්, සංසඳීමක්, සිසිල් වීමක් අත්දැකලා තියෙනවා නම් හිත යම් ක්ලේශයක් නිසා දැවෙනකොට ඒ දැවීම හොඳට දැනෙනවා. ක්ලේශයෙන් සිද්ධ කරන අපවිත්‍රතාවය හොඳට දැනෙනවා. ක්ලේශයෙන් කරන කෙලසීම හොඳට දැනෙනවා. ඉතින් ඒකකොට අපිට ඒ රෙෆරන්ස් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් අපේ එක්තරා අන්දමක බේස් ලයින් එකක් විදිහට, හිතේ ස්වාභාවිකත්වයේ විදිහට, හිතේ තියෙන නිෂ්කලංක භාවයේ විදිහට ඒ අර පිරිසුදු හිත පාවිච්චි කරන්න පුළුවන් අපිට අර කෙලස් එක්ක සටන් කරන මට්ටමේදී නැවත පැමිණෙන්න. දැන් උදාහරණයක් වශයෙන් කියනවනම් දැන් බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදී දේශනා කරනවානේ අර හිතේ හටගත්ත ඒ මනාපමනාප ස්වභාවයන් නැවිලා සංකතයි, මේවැයිලා ඕලාරිකයි, මේව හරි ගොරෝසුයි. ඉතින් ඒ නිසා ආයි යන්න අර පරණ උපේක්ෂා සහගත ප්‍රණීත තත්වයකට. ඒතං සන්තං ඒතං පනීතං එදිදං උපේක්ඛා. අර කලින් තිබිච්ච ඒ මොකක්වත් අල්ලන්නේ නැති, මොකක්වත් ඇසුරු කරන්නේ නැති බොහොම ප්‍රණීත ඒ උපේක්ෂාව තමයි ඊගෙදර විදිහට පාවිච්චි කරන්න කියන්නේ. ඒක තමයි අපේ ප්‍රകൃති විදිහට පාවිච්චි කරන්න කියන්නේ. ඒ නිසා කෙලස් දුරු කර ගැනීම සඳහා උපයෝගී වෙනවා කියන එකත් ඇත්ත. ඒ වගේමයි කෙලසුන්ගෙන් තොරනම් નિરાයාසින් තියනවා කියන එකත් මේක තමයි කියලා හිතා ගන්න පුළුවන්.
එහෙමයි. එතකොට අපි අපිට ඇත්තටම ඒ ටික අපිට කරන්න වෙන්නේ මේ සාමාන්‍ය ජීවිතයේ අපි එදිනෙදා හදින ගැටුම්
අන්න හරි.
තමයි ඒ තත්ත්වය ගයන්න පුළුවන් නේද?
හුඟක් දුරට. ඔව්.
අඩු වෙන එක දකින්න පුළුවන් වෙන්නේ මේ එදිනෙදා ජීවිතයේ අපි මේ ජීවිතයේදී අරක අප්ලයි කරපුවාම අර උපේක්ෂාව අපි
අන්න හරි.
කරපු උපේක්ෂාව මේකට අප්ලයි කරපුවාම තමයි අපිට දකින්න.
අන්න හරි. ඔව් ඒක තමයි. මොකද නැත්තම් අපි හිතමු අපි ගෙදර ඉඳගෙන පරයන්කයකට වාඩි වෙලා අපි හොඳට ලෑස්ති පිට ඉන්නකොට කෙලස් එන්නේ නැහැ. නේද? මොකද එතෙන්දී අපි සූදානම් ශරීරයෙන් ඉන්නේ මොකක්වත් ක්ලේශයක් එන්නේ නැහැ. හිත නිකන් ඔහේ ඉන්නවා. ඉතින් එතකොට අපිට මේ කෙලස් දැක ගන්න හැකියාවක් නැහැ. ඉතින් එතකොට එහෙමනම් අපි මෙතෙන්දී තනිකර හිතේ සමාධිය වීරය ඔව සමබර කිරීම තමයි වැදගත් වෙන්නේ. මට දැන් අවශ්‍ය වෙන්නේ මේ මහා ගැඹුරු සමාධියක් නෙමෙයි. දැන් අවශ්‍ය වෙන්නේ හිතේ පැහැදිලි බව පැවැත්වීමක්. වෙන්වෙන් වශයෙන් කෙලෙස් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය කරන සරලත්වයක් දැන් අවශ්‍ය වෙන්නේ. හිතේ එතන කෙලෙස් හඳුනා ගන්න පුළුවන් යහුසුලුවම. ඊට පස්සේ ඒවා අත්හැරලා දාලා නැවතත් අර හිත සාමකාමී කර ගන්න පුළුවන් වීම. ඒ සාමකාමී බවට, ඒ සරල සතිමත් බවට ප්‍රමුඛත්වය දීමක්. අපි මේ මහා ලොකු දේවල් ඉල්ලන ගතිය වෙනුවට මේ සරල නිකෙලස් සාමකාමී ගතියට ප්‍රමුඛත්වය දීලා වාසය කිරීමක්. හොඳයි.
අපි ළඟ කෙනාට
තමයි අපි හාල්දරේ බොහොම පිටේ
හොඳයි. සරණයි. හොඳයි. තෙරුවන් සරණයි.
හරි. ධම්මික ජයකරිට අවස්ථාවක් තියෙනවා මයික් එක බලන්න දැන් අන්මියුට් කරන්න පුළුවන්ද කියලා.
හරි එහෙනවද ස්වාමීන් වහන්ස?
ඔව් එහෙනවා.
ආ ස්වාමීන් වහන්ස ඉස්සෙල්ලම මියුට් කරගන්න අන්මියුට් කරගන්න බැරි වුණා දැන් පුළුවා.
හරි
ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඔව්
ස්වාමීන් වහන්සේගේ උපදේශීධියට ආනාපාන සතිය ටික ටික වඩමින් යනවා. ඊට පස්සේ දැන් මම සක්මන් භාවනාව කරනවා ස්වාමීන් වහන්සේ මට කිව්ව විදිහට වැඩියෙන් මම සක්මන් භාවනාව කරනවා.
හරි.
පස්සේ මම ගිය සතියේ අහනකොට මම හිතුවේ ඇවිදින එක තමයි මේ ඉස්සෙල් පය තියෙන ඔසවනවා යනවා කියන එකයි හොඳටම හිතාගෙන යන්න ඕනේ කියලා. ඔබ වහන්සේ කිව්වා එහෙම නෙවෙයි දැනෙන වේදනාව ගැන දැන් හිතමින් යන්න කියලා. දැන් මම එහෙම කරන්න ගත්තා.
ඔව් හිතමින් කියනට වඩා දැනගනිමින්.
දැනගනිමින් යන්න කියලා.
ඔව්.
මම එහෙම යනකොට ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් ගෙදර මේ ශාලේ ඉඳන් කුස්සිය පැත්තට යනකම් ඇවිදිනවා රෑ 8:00 ඉඳන් 8:00 විතර වෙනකම්
කොහොම
නිශ්ශබ්ද වෙලාවක.
හරි.
ඉතින් එහෙම යනකොට වැඩියෙන්ම මට දැනෙන්නේ පොළොවේ ටයිල් එකේ තියෙන සීතල ගතිය, සිනිඳු ගතිය හොඳටම දැනෙනවා හැම පතුලකටම වගේ.
හරි.
ඊට පස්සේ තව චිත්තාම සියුම් චූටි චූටි දෝවිලි කැටයක් වුණත් කකුලේ වදිනවා, සමහරට ඇනෙනවා, සමහරට ඇලෙනවා. ඒව වරින් වර දැනෙනවා. ඒව හොඳට දැනෙමින් යනවා. එහෙම දැනෙන ඊළඟට හැමතැනම එක වගේ සීතල නැහැ කියන එක දැනෙනවා. අර චූටිම දූවිලි කැටයක් පව මේ රිදෙන්න තරම් ඇනෙන වෙලාවල් දැනෙනවා.
හරි.
මේ අනාතර මට නොයෙකුත් ශබ්දත් ඇහෙනවා.
හරි.
රෑ බල්ලි පුරණ සද්ද ඇහෙනවා ඈත, ඌණි කෑ ගහන සද්ද, රැහැයු කෑ ගහන සද්ද ඇහෙනවා. සමහර වෙලාවට මේ පුංචි දුන් සුවඳක් පවා දැනෙනවා.
හරි.
ඒ අතර ඇඳුම ඇඟේ දැවටෙන බව
ඒකවත්
දැනෙනවා.
හරි.
අත් දෙක එකට බැඳිලා තියෙනවා කියලා දැනෙනවා. මම මේවත් දැනගනිමි. මේ ඇවිදිනවා අර විදියට පතුලට දැනනේව දැනගනිමි.
හරි.
අතීතයට අනාගතයට යන ගතියක් දැනෙන්නේ නැහැ. ඒක හොඳටම අඩුයි වගේ වෙන කතන්දර කියන එක, වෙන දේවල් හිතන එක, ඒක හොඳටම අඩුයි වගේ.
හරි.
මම මේ කරගෙන යනදී හරිද ස්වාමීන් වහන්සේ?
ඔව්. යන විදිය හොඳයි.
දැනගන්න.
ඔව්. යන විදිය හොඳයි. ඔය විදිහට තමයි අපි ටික ටික දැන් අපි ගාවට දැන් හිත එන්න ගන්න පටන් ගන්න. ඒකයි දැන් අපේ දැන් ඔය කතා කරපු දේවල් බොහොම සරල දේවල්නේ. අපි සාමාන්‍යයෙන් නොසලකා හරපු දේවල්. දැන් අපිට වෙලා තියෙන්නේ අපේ කයේ සිද්ධ වෙන, අපේ හිතේ සිද්ධ වෙන දේවල් නොසලකා හැරලා අපි මේ බාහිරේ තියෙන අනුන්ගේ දේවල්, අතන මෙතන දේවල් තමයි අපි ප්‍රමුඛත්වය දීලා වාසය කරන්නේ. ඉතින් එතකොට අපිට අපිම අපිව අහිමි. නැත්නම් අපිට වර්තමානයේ අහිමි. නමුත් දැන් අපි ඒ පරණ ඒ දේවල් අත්හැරලා දාලා නැවතත් අපි අපේ ගෙදෙට්ට එනවා. නැවතත් අපි අපිත් එක්ක ඉන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔන්න හිත පුරුදු වෙනවා කයත් එක්ක ඉන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධි කරෝති. මේ ඇතුළතම හිත පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඇතුළතම නිකං පුටුවක් තියලා ඉඳෙවුවා වගේ හිත වඩ වඩා මේ ඇතුළත කය මේ කයම ඇසුරේ පවත්වන්න උත්සාහන්ත වෙනවා. දැන් ඊට පස්සේ අපිටම සක්මන ගැන කියනවා නම් බලන්න මේ ඒ කය ඇසුරේ හිත පවතිනකොට අපි දීපු නම්ගම් නෙමෙයි වැදගත් වෙන්නේ. මෙතන අහිතන දැන් ටයිල් එකේ නම් සක්මන් කරද්දී මෙතන තද ගති දැනෙනවා, සිසිල් ගති දැනෙනවා, ඇතම් තැනක සිනිඳු ගති දැනෙනවා, ගොරෝසු ගති දැනෙනවා. ඔය වගේ අර ඒ දැනෙන දැනීම් ටික හොඳට මාක් කරගෙන වගේ හොඳට ඒව හඳුනා ගනිමින් වාසය කරන්න. ඊළඟට පාදයේ දැනෙනවා නම් සියුම් සියුම් වේදනා ඒවත් හඳුනා ගනිමින් වාසය කරන්න. එතනින් තමයි අපිට පොඩ්ඩක් පාරට ට්‍රැක් එකට දාගන්න පුළුවන්.
සම්හන්සේ මම මේ සක්මන් භාවනාව ඉගෙන වෙලා ටිකක් කොටුවක වාඩි වෙලා මම පාරක් භාවනාව කරන්නේ.
ඔව්.
ඊට පස්සේ මම ඉන්න භාවනා කරනකොට අර ඉස්සෙල්ලා මම කිව්වා වගේම හුඟක් ඉක්මනට මේ අපිට මේ හුස්ම දැනෙන්නේ නැහැ වගේ වෙනවා. ඒත් උභහන්සේ කිව්වා වගේ මම නැවත හොඳට ඒකෙන් බලාගෙන ඉන්නකොට යන්තමින් හුස්ම දැනෙනවා. එතනදී මේ ප්‍රස්වාසය තමයි ප්‍රකටව දැනෙන්නේ.
හරි.
ඊපස්සේ එහෙම දැනෙන්නේ හැබැයි ඒක හුඟක් ඉක්මනට මේ තුනි වෙනවා. එහෙම තුනි වෙනකොට ඇත්තටම දැන් අපිට නාසික අග්‍රය හරියෙන්නේ දැන් අපි අර සිටිජේ වගේ ඉරක් වගේ මේ ගමන නැවතිලා පේන්න ඕනේ. එහෙම පේන්නේ නැහැ. ඒක පේන්නේ නිකන් උඩින්. මගේ ඔළුවටත් උඩින් වගේ තැනකින් මේ අර ඉර වගේ අපේ තුනි වෙලා කියන එක දැනෙනවා. එතකොට මම නිකන් හරියට අර වතුරක් යට ඉඳගෙන වතුර උඩ මට්ටම දිහා බලාගෙන ඉන්නා වගේ මම බලාගෙන ඉන්නවා.
හරි.
එහෙම නැත්නම් අහස නිකන් ඩෝම් එකක් වගේ තියෙන අහස දිහා මම යට ඉඳන් බලාගෙන ඉන්නා වගේ මම බලාගෙන ඉන්නවා.
හරි, ඒක හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ දැන් අපිට ඔය කියන්නේ අපි ලබන්නේ අත්දැකීම විටින් විට වෙනස් වෙනවා. දැන් අපිට තියෙන සාමාන්‍ය සංඥා ස්වභාවය තමයි මම භාවනා කරනවා, මම අහවල් නම සහිත කෙනෙක්, මම අහවල් ජාතියේ කෙනෙක්, මම ඉන්නේ මෙන්න මෙතන කියලා ඒ බඳු සංඥා රටාවක් තමයි අපි ගාව තියෙන්නේ. නමුත් ඒ ටික ඔක්කොම හැලිලා ගිහිල්ලා දැන් අපි මේ බොහොම සියුම් සද්ද සියුම් දැනීම් එක්ක වාසය කරන්න පටන් ගන්නවා. ඉතින් එතකොට සමාලාණින් අපි ඈතින් ඉඳන් ඒක දිහා බලන් ඉන්නවා වගේ, ළඟ ඉඳන් ඒක දිහා බලන් ඉන්නවා වගේ, අපේ ශරීරේ ලොකු වෙලා තියෙද්දි ඒක දිහා බලන් ඉන්නවා වගේ, ඔන්න ඔය වගේ නිකන් අර විවිධ පැතිවලට ඔක පේන්න පුළුවන්. ඒක එකක් කියලා නෙමෙයි, එක එක දවසට එක එක පේන්න පුළුවන්. පස්සේ ඉතින් ඔවා ඔක්කොම අතහැරලා යනවා. ඉතින් ඒ නිසා දැනට යන විදිහ හොඳයි. කොහොම දිගට කරගෙන යන්න.
හරි,
ඔබ වහන්සේට පෙරවන් සරණයි.
දුක් නිරෝගී සුව වේවා ස්වාමීන් වහන්සේ. හොඳයි, පෙරවන් සරණයි. බලමු ධනපාල අත්නායකට අන්මියුට් කරන්න පුළුවන්ද කියලා. ඔව්, කතා කරන්න. අපිට ඇසෙන්නේ නැහැ ඔබ කතා කරනවා.
හොඳයි, මයික් එක තියෙනවා මගේ. ඔව්, ඒක තමයි. මේ අන්මියුට් වුණාට කතා කරන එක ඇහෙන්නේ නැහැ. එහෙමනම් අද අපිට වැඩසටහන සමාප්ත කරන්න පුළුවන්. පුංචි මතක් කිරීමක් තියෙනවා කරන්න. එන සතියේ වැඩසටහන පැවැත්වෙන්නේ නැහැ. මොකද එන සතියේ උපසතේ ඉදිරිය තියෙන නිසා. අපි ඊළඟට සතියේ තමයි, ඒ කියන්නේ 9 වෙනිදා තමයි නැවතත් ඉරිදාවක මුණ ගැහෙන්නේ. එහෙමනම් අද දවසෙත් අපි ධර්ම දේශනාවට අහුම්කන් දුන්නා, ධර්ම සාකච්ඡාවකට සහභාගී වුණා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා ච ආදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු
ඒගේ දෙපානමත නමස්කාර කිරීමට අවසරයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං ශාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා ශ්‍රද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.